கல்யாண மித்ரவருணி சேமதினாட்டம நிதுக் நிரோகி சத்திமத் இமின்ம ஆதரணீய தவசக் சந்தியாவக் காலையா வேவா திருவன் சரணை. மே அது அப்ப எக்கத்து வந்தே நில்லம்பு பாவனா மத்தியஸ்தானின் பிரினமன திவன அலுத்தவுருது திலினையத் சமக மெத்மக தெக்கு மைஸ்திரி மார்க பிலிபந்து கரணுலபன பெதா கனிமே தெவனி வெடசடானட்டு ஏட்டு சம்பந்தவின லங்காவித் லங்காவின் பிடதத் சிதின ஒப செமதினாம் தாமாதரின் கௌரவேன் பிலிகன்னம் நில்லம்பு பாவனா மத்தியஸ்தானேட்டு மகா வெஸ்ஸக் ஏதஹெரில குணாட்டு வெஸ்ஸக் ஏதஹெரில அவசன் முகத்தமே நில்லம்பட்டு இட்டிங் இவந்து முகத்துக்கு மே மைத்ரி வர்ஷாவிங் அப்ப காகித் அதவத் சிசில் கரகன்னட்டு அப்ப காகித் ஜீவித்த மைத்ரியே உல்பத்த பவட்ட பாத்கர கண்ணட்டு கண்ணா புஞ்சி வேயமா மைத்ரிய கௌருத் அகாண்ட கமதி வச்சனையா காகித் ஹதவத் சிஹில் கரவன கிசியம் அவிஹிம்சக சபுதாக் சித்தி உபத்தவன அண்டக் நாதையக் ரித்மையக் வர்ணையக் சாஹெடையக் மே மைத்ரியட்டு திபெனவா எம்மின்ம போதினைக்கு விசேஷன் பாவனானு யோகியின் புகுனு கரான்னட்டு கேமதி பாவனாவக் புகுனு கரண பாவனாவா எமென்ம புனு கல பாவனாவா மைத்ரி பாவனாவட்ட தரம் பிரபேத வெனஸ் வெனஸ் அகசத்த பொலோ வகி எக்கினக்கட்டு பரஸ்பர கிரமபேத வென மொனம பாவனாவக்கட்டவர் எதைக்கியா பெனின்னே ஒன்றும் பாவனாவாக கத்தாம கரண்ட தீயனே பாவனா வடண்ட தீயனே கேம ஆக்காரே கட்ட நோய் நமுத் மைத்ரி பாவனாவட்ட அதுன்வாதி திபின அர்த்ததா பலன உகன்வன கிரமவேத அறியும வினசக்கினை கட்ட வடா பரஸ்பராய் இத்திங் எத்தனம பெண்ணனவா மே மைத்ரிய திபென அப்பிரமான சபாவைய மே மைத்ரிய அதுன்வண்ண தகமே எதன வச்சனையாக தமா அப்பமன்ய பிரமாணியாக பிரமாண கரண்ட பெஹ சீமா கரண்ட பெஹ அப்பமன்ய அனந்த பவ இது ஏனிசா அப்பிரமாண வூ விஞ்ஞான சபாவையா அப்பிரமாண வூ விஸ்வீய சபாவையா அப்பிரமாணவ திபீம சாதாரணாய் தன்மே மொன கிரமே மைத்ரி பாவனாவ பிரகுணத்துல வரதின்னே வரதக் பெண்ணினே இன்ன தனி வடா சிகில்லு தனக்கட்டு වඩාත් නිවෙන තැනකට පුද්ගලයෙකුව රැගෙන යන්නට මෛත්‍රී භාවනාවට පිළිවන්. ඒ නිසා මෛත්‍රිය එක පැත්තකින් වාහනයක් විදියට දහමේ කියනවා යානා. යානිකතා මේ වාහනයක් කරගන්න ගමනක් යන්න. ඉතින් මෛත්‍රිය අපව රැගෙන යන ගමන හරීම සුන්දරයි. හරීම සෞන්දර්යාත්මකයි. මට සිලිටුයි. වැඩි ගැස්සීම්, හැප්පීම්, පෙරලීම් නැති අනතුරු අඩු, නැතිනම් අනතුරු ඇත්තෙම නැති බොහෝම චමත්කාර ජනක චාරිකාවක්. දැන් කල්‍යාණ මිත්‍රවරුනි මේ ගැන පැහැදිලි පූර්විකාවක් පළවෙනි වැඩසටහනේදී ලැබුණා. දැන් මේ පළවෙනි වැඩසටහනේදී මෛත්‍රිය යනු කුමක්ද කියන මාතෘකාවට බොහෝම රසවත්, හරවත්, සාධාරණ උත්තර ලැබුණා. මේ හේතු නැති ආදරයක්, ඒ වගේම ඉන්ද්‍රිය වින්දනයක් මත නොපිහිටන ආදරයක්, කොන්දේසි විරහිත ආදරයක්. දැන් මේ නිර්වචන බොහොම සාධාරණයි. අපි ඒ ගැන එදා කතා කළා. ඉන්න නැවත කතා කරන්න අවශ්‍ය නැහැ. මේ අපිට මෛත්‍රිය සිංහලෙන් කියන්ට අංග සම්පූර්ණ වචනයක් නැහැ. ඒ ගැටලුව නිසායි අපිට වචන 3-4ක්වත් අඩුම ගානේ අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය විස්තර කරන්න. මේ සිංහලෙන් පමණක් නොවෙයි, ඉංග්‍රීසි භාෂාවට ගියත් වෙනත් භාෂාවකට ගියත් මේ පාලියෙන් මෙත්තා කියන ස්වභාවය ඒ විදිහටම දනවන්නට සමත් එක වචනයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අමාරුයි. දැන් මේ ඒ නිසා මේ ආදරය කියන වචනය එක්ක තව විශේෂණ වචන දෙක තුනක් යොදන්න වෙනවා. දැන් ඉංග්‍රීසියෙන් කියනකොට ලක් කියවහම මේ වරදක් නැහැ. මොකද ඒ තියෙන එක වචනයයි. ඒ වචනෙන් සාමාන්‍ය මේ කෙනෙක් තමන් කන කෑම ගැන කියන I love this food කියලා. ඉතින් ඒ එතනින් පටන් ගත්තාම මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දක්වාම ඒ එක වචනේ තමයි කියන්නේ. ඉතින් ඒ නිසා එහි වරදක් නැහැ. හැබැයි සිංහලට එනකොට මේ ආදරය කියන වචනය හරියට අපි අර්ථ දක්වන්නට අවශ්‍යයි. මෛත්‍රිය ගැන කතා කරනකොට කොහොම හරි මෛත්‍රිය පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් මේ කවුරුත් භාවනා කරන නොකරන ඒ වගේම මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මොන වයස් සීමාවක වුණත් ස්ත්‍රී පුරුෂ මේ හැම දෙනාම නැත්නම් වැඩි දෙනෙක් අහන්න කැමති වචනයක් තමයි ආදරය. කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ වචනයට වෛර කරන, මේ වචනය ඇහෙන විට මේ ලොකු වේදනාවක් දැනෙන, ඒ යම් යම් පෞද්ගලික අත්දැකීම් සහ දෘෂ්ටි නිසා. නමුත් ඒ ඇත්තන් පවා කාලෙකදී බොහෝම සමීප වැළඳගත් වචනයක් තමයි ආදරය. ඉතින් කවුරුත් අහන්න කැමති වචනයක් ආදරය. කියන්න කැමති වචනයක්. මේ බොරුවට හෝ ඇත්තට. බොරුවක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්ටත් පුළුවන්. ඉතින් බොරුවට හෝ ඇත්තට කියන්ටත් කැමති, අහන්ටත් කැමති වචනයක් තමයි ආදරය. දැන් කෙනෙකු ආදරේ කියා කියන විට ඒ ඇත්තටම කියනවා වෙන්ටත් පුළුවන්, බොරුවට කියනවා වෙන්ටත් පුළුවන්. ඒ නිසා මේ ආදරේ තිබෙනවා ව්‍යාජත්වයක් සහ අව්‍යාජ බවක්. ව්‍යාජ ආදරේකුත් තියෙනවා සාමාන්‍ය විවාහය ඇතුලේ, ව්‍යාජ ආදරේකුත් තිබෙනවා. දැන් හැබැයි මේ තරහ ගත්තොත් එහෙම ප්‍රභේද දෙකක් නැහැ. කියන්නේ ව්‍යාජ තරහකුයි අව්‍යාජ තරහකුයි, කෙනෙක් තරහයි කිව්වොත් තරහම තමයි. ඉතින් ඒ නිසා මේ තරහ යම් පමණකට අව්‍යාජයි සාපේක්ෂ වශයෙන් ආදරයට. තරහට රැවටෙන්නේ නැහැ කවුරුවත්. තරහ කාවත් රවට්ටන්නේ නැහැ. තරහ නම් තරහම තමයි. දැන් සමහර විට අම්මා තාත්තා කෙනෙක් ගුරුවරයෙක් තරහක් පෙන්නන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කෙනෙක් තරහයි කියලා කීවොත් තරහම තමයි. තරහක් නැතුව තරහයි කියන්නේ නැහැ. හැබැයි ආදරයක් නැතුව ආදරේ කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අපි කොච්චර ආදරයට කැමති වුණත් තරහට අකමැති වුණත් අපි වඩාත්ම රැවටෙන්නේ ආදරේට, තරහට නොවේ. දැන් සාපේක්ෂ වශයෙන් මේ තරහ හොඳයි වගේ හිතනවා ආදරයට වැඩිය. හැබැයි එහෙම කොහොම කීවත් ඒක තාර්කිකව එහෙම පිළිගත්තත් අදවත හැම විටම ආදරයත් එක්කයි ඉන්නේ. දැන් මෙපමණටම හදවතක්, මිනිස් හදවතක් කියන අපි දන්නේ මිනිස් හදවත ගැනනේ වැඩියෙන්ම කතා කරන්න පුළුවන්. ඉතින් මේ හදවත ආදරය සමග මෙතරම්ම බැඳෙන්නේ, සමීප වෙන්නේ ඇයි? මොනවද කෙනෙකුට නැතිනම් හදවතකට ආදරයත් එක්ක ලැබෙන්නේ? ඒ මේ ගැන ලොකු සාකච්ඡාවක් කරන්න පිළිවන්. මූලික වශයෙන් මේ කරුණු කීපයක්, එහෙම නැතිනම් යම් යම් දේවල් කීපයක් කෙනෙකුට ලැබෙනවා ආදරයත් එක්ක, يعني අව්‍යාජ ආදරයත් එක්ක. ඒවා මේ මූලික මිනිස් අවශ්‍යතා. අපි සමහර විට ඒවා අවශ්‍යතා විදිහට හඳුනාගෙන තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හඳුනා නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි අප හඳුනාගෙන තිබුණත් නැතත් සාමාන්‍ය මිනිස්සුකුනම් මේවා හොයනවා. මේ වගේ අවශ්‍යතාවයේ බොහොම තදින් දැනෙනවා සාමාන්‍ය හිතකට. අර උත්තරීතර තත්වයට නෙළුම් මලක වගේ අර මඩ වතුරෙන් ඉහළට නැගුණු සිතකට නම් එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අර තාම මේ මඩ වතුරේ මඩේ මේ කිලුටු පොකුණක ඉරවුණු පොහොට්ටු සිත්වලට මේ අවශ්‍යතාව තිබෙනවා. ඉතින් එකක් තමයි අවධානය. සාමාන්‍යයෙන් කෙනෙකු හොයන එක කාරණයක් තමයි අවධානය. يعني කාගේ හරි අවධානයක් හොයනවා. ඉතින් ඔය කිසිම කෙනෙක්ගේ අවධානයක් ලැබෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතුනොත් එය මේ විෂාදය දක්වාම යන්න පුළුවන් බරපතල තත්වයක්. එන අවධානය හොයනවනම් කෙනෙක්, හොයන්නේ නැති කෙනෙක් ගැන නෙමෙයි, හොයනවනම් කෙනෙක්. හැබැයි ඒ හොයන කෙනාට හිතෙනවනම් මේ කවුරුවත් මට අවධානය යොමු කරන්නේ නැහැ, එහෙම යොමු කරන එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ කියලා ඒ නිසාම ඒ සිතිවිල්ල නිසාම විෂාදය දක්වාම මානසික අවපීඩනය දක්වාම යන්න පිළිවන්. මේ අවධානය අපි හොයනවා attention කවුරු හරි කාගෙන් හරි පුංචි කාලේ අපි හිව්ව අම්මා තාත්තගෙන් අවධානය. ඉතින් අපි හිතුවා අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕන දේවල් අතර පළවෙනිම දෙයක් තමයි අවධානය. ඒ අයගේ සම්පූර්ණ අවධානය. ඒ අයට අවධානය මේ එහාට මෙහාට බෙදන්න දුන්නේ ළමේ දෙන්නේ නැහැ. සම්පූර්ණ අවධානයම දෙන්න ඕනේ තමන් වෙතට කියලා. මේ අවධානයත් එක්ක ලොකු පෝෂණයක් ශක්තියක් මිනිස්සෙකුට ලැබෙනවා. මනුෂ්‍යයා විතර නෙමෙයි සත්තුන්ට ගහකොළවලටත් ලැබෙනවා. දෙවෙනි කාරණය අපි හොයන මේ අනන්‍යතාවයක් හොයනවා. මේකත් කීකී හොයන්නේ මේ කෑම හොයනවා වගේ ඇඳුම් හොයනවා වගේ කඩවල් ගානේ ගිහිල්ලා හොයන්නේ අනන්‍යතාවයක්. බෙහෙත් සාප්පු ගානේ ගිහිල්ලා බෙහෙත් හොයනවා වගේ උසුසලවල් වලින් අනන්‍යතාවයක් හොයන්නේ. හැබැයි මේ හොඳට බැලුවොත් මෙයක් මූලික අවශ්‍යතාවයක්. මම කවුද කියන්නේ? මම කවුද? දැන් මේ ප්‍රශ්නේ මේ දාර්ශනිකව අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දාර්ශනිකයන් අහන ප්‍රශ්නේ වෙනම කාරණයක්. මේ හදවතට දැනගන්න ඕනේ මම කාගේ කවුද කියන්නේ? මම කාගේ කවුද? එච්චරයි. මේ මම කියලා කෙනෙක් නෑ. මම කියන්නේ විශ්වීය ස්වභාවයකට හේතුඵලවාදයකට නෑ. ඒ කතන්දර ඔක්කොම අවශ්‍ය වෙන්නේ මේ බුද්ධියට. හදවතට ඒ අවශ්‍ය නෑ. හදවතට දැනගන්න ඕනේ මගේ අයිතිකාරය කවුද. ඉතින් ඒ නිසා අපි කවුරුද දන්නවා පුංචි කාලේ කියනකොට අම්මා තාත්තා අපිට අපේ දුව පුතා අපේ මේ මගේ දුව මගේ පුතා මගේ මල්ලි මගේ නංගි මොනතරම් සතුටක් ලැබුණාද ඒ මම කාගේ කවුද කියලා හරියට අහගන්න ලැබුණා. ඉතින් මේ මෙයත් බොහොම ගැඹුරු අවශ්‍යතාවයක්. අර අවධානයත් හරි ගැඹුරු අවශ්‍යතාවයක්. අපි හිතුවට මේ එහෙම ඕනේ නැහැ කියලා. ඉතින් මේ කාගේ හරි කෙනෙක් බවට පත් වෙන්න තියෙන අවශ්‍යතාවය. ඉතින් හැබැයි එහෙම කියලා මේ ඕනම කෙනෙක්ගේ දේපලක් බවට පත් වෙන්න කවුරුවත් ලෑස්ති නැහැ. හැබැයි මේ සරලව කිව්වොත් කාගේ හරි කෙනෙකු බවට පත් වෙන්න තියෙන අවශ්‍යතාවය. එය මව්බස ඇතුලේ තිබුණා, ඉපදුණු ගමනුත් තිබුණා, සහෝදර සහෝදරියන් අතරත් තිබුණා, පාසලේදී තිබුණා. මේ අහවලාගේ මම හොඳ යාළුවෙක්. මේ ගුරුවරයාගේ ගුරුවරයෙකි හොඳ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක්. ඉතින් ওই විදිහට මේ කතන්දරෙත් එක තමයි අපි ජීවිතේ අද වෙනකල් ඇවිත් තියෙන්නේ. ඉතින් අදටත් අපෙන් අවංකව ඇහුවොත් මේ ඇත්ත මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් තුන්වෙනි අවශ්‍යතාවය තමයි අයිතිය පිළිබඳ අවශ්‍යතාවය. දැන් මාව අයිති කාටද කියන එක තමයි අනන්‍යතාවය කියන්නේ. ඊළඟට මට අයිති කවුද කියන එක. ඉතින් අහවල් කෙනා මගේ අම්මා. මේ අම්මා කාගේද පුතාගේ? තාත්තා කාගේද? දුවේ. දුවගේ. දැන් ওই විදිහට මේ මට අයිති කවුද කියන එක. මේ අපිටත් කාවහරි අයිති කරගන්න ඕන කමක් තියෙනවා. කාට හරි අපිව අයිති කරලා දෙන්න ඕන කමකුත් තියෙනවා. දැන් මේවා සදාකාලිකවම මේ රැඳෙන රඳවා ගන්න පුළුවන් අයිතිවාසිකම් අනන්‍යතාවයන් නොවේ. කාලෙන් කාලෙට වෙනස් වෙන දේවල්. ඊළඟ කාරණය අපේ වටිනාකම පිළිබඳ අපිට තිබෙනවා තක්ෂේරු කර ගැනීමේ අවශ්‍යතාව. මම ඇත්තටම වටින කෙනෙක්ද? දැන් මේ තක්ෂේරුව ඇගෙයීම පිළිබඳ ඕනකම. කල්‍යාණ මිත්‍රවරුනි, ඉතින් මෙතනදී කවුරු හරි කියනවා නම් ඔයා මට හරි වටිනවා. ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් පුංචි කාලේ අපි අහනවනේ, අහලා තියෙනවනේ, පුතා තමයි මගේ පණ, දුව තමයි මගේ පණ. ඒ විදිහට රත්තරන් පුතේ, රත්තරන් දුවේ. රත්තරන් කියන්නේ වටිනාම ලෝහයක් නේ. ඊටත් වැඩිය මේ වටිනවා කියන්න තමයි අපි මේ විශේෂණ පද කියන්නේ රත්තරන්. එතකොට මේ අගය පිළිබඳ, අපේ අගය තක්ෂේරු කර ගැනීමේ තව කෙනෙක්ගේ කටින්, තව කෙනෙක්ගේ හැඟීම් වලින්, තව කෙනෙකුගේ හැසිරීමෙන් අපේ අගය ප්‍රකාශ කරගන්න තියෙන ඕනකම. මේක ලෝකෙ හැමෝම නොකියුවට කමක් නෑ. හැබැයි කියන එක්කෙනෙක් හරි ඉන්න ඕන කියන එක. ඊට වැඩිය අගේ කරනවා නම් ඊට වැඩිය හොඳයි. හැබැයි අඩුම ගානේ එක්කෙනෙක්වත්. දැන් කාටවත් මා වටින්නේ නෑ කියන එක මොන තරම් ඍණ සිතවිල්ලක්ද? ඒ සිතවිල්ලත් එක්ක මොන විදිහ අපායක්ද කෙනෙකුට නිර්මාණය වෙන්නේ? කිසි කෙනෙකුට මගේ අගයක් නෑ. කාටවත් මා වටින්නේ නෑ. මගේ කියලා කෙනෙක් නෑ. දැන් මේවත් එක්ක බලන්න, මෙයා මොන තරම් ගැඹුරු අවශ්‍යතාවද කියලා. මේ කෑම බීමට එහා ගිය බේත්හේත් වලට වඩා වටින, ඇඳුම් පැළඳුම් වලට වඩා අත්‍යවශ්‍ය, ගෙවල් දොරවල් වලට වඩා මිල කළ නොහැකි අවශ්‍යතාවද? එද මේ අවශ්‍යතා අඩු වෙනකොට කෑම ඕනෙත් නැහැ. බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඊළඟ ගැඹුරු අවශ්‍යතාවයේ තමයි මේ බෙදාගන්න තියෙන අවශ්‍යතාව. බෙදාගන්න. දැන් මේ බෙදාගන්න කියනකොට භෞතික කෑම පිඟාන බෙදා ගැනීමම නොවේ. අත්දැකීම් බෙදාගන්න. දුක සැප බෙදාගන්න. ගැටලු බෙදාගන්න. වේදනා බෙදාගන්න තියෙන අවශ්‍යතාවය. ඒතර බෙදාගන්න කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් කවුරු හරි කෙනෙක් එක්ක, පිරිසක් සමග, කණ්ඩායමක් එක්ක බෙදාගන්න තියෙන ඕනෙකම. ඉතින් එතනදි කිසි කෙනෙක් නැහැ කියලා හිතෙනවා නම් මේ ප්‍රශ්නයක් කියන්න, දුකක් වේදනාවක් අහන්න, ඉතින් එතනත් නිකන් ලොකු අපායක් වගේ දෙයක් තමයි ඒ සිතිවිල්ල හදලා දෙන්නේ, මවලා දෙන්නේ. ඊළඟ අවශ්‍යතාවය තමයි ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය. මාව බලාගන්න, මාව රැකගන්න කවුරු හරි ඉන්නවා. කවුරු හරි ඉන්නවා. ලෙඩක් දුකක් හැදුනහම, තනි වුණහම, වෙන ගැටලුවක් ප්‍රශ්නයක් ආවහම මාව බලාගන්න, අපව බලාගන්න, අපව ආරක්ෂා කරගන්න, පිහිට වෙන්න කවුරු හරි ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය. දැන් එහෙමත් අපිට කෙනෙකුට හිතනවා නම් අනේ මට කවුරුත් නැහැ, මොනවා හරි වුණොත් එහෙම කිසි කෙනෙක් නැහැ කියලා ඒ සිතිවිල්ලත් එක්ක අර ආඝාතයකට කෙනෙක්ව ඇදගෙන යන්න පුළුවන්. ඒ සිතිවිල්ලත් එක්ක ඒක හරි බර සිතිවිල්ලක්. ඉතින් මේ බර සිතිවිල්ල අපි බෙල්ල එල්ලගත්තොත් මේ ගිලෙනවා ගිලෙනවා ගිලෙනවා, එරෙනවා එරෙනවා එරෙනවා, බොඩේන්ට හරි අමාරුයි. දැන් මේ තව කාරණා තියෙනවා. හැබැයි දැන් මේ කියලු කාරණා, මේ බලාගන්ට කෙනෙක් සිටීම, පිහිටක් ලැබීම. දැන් පිහිටක් ලැබෙන කාරණය, බලාගන්ට කෙනෙක් ඉන්නවා, පිහිටක් පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා කියන කාරණය, ආරක්ෂාවක් කාගෙන් හරි ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකයේ රක්ෂණාවරණය, කාගෙන්වත් ලැබෙන්නේ නැහැ කියන, නැහැ කියලා හිතනකොට එය අපි නොපෙනෙන ලෝකයෙන් හොයනවා. අර අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අතහැරීම වෙනුවට සාමාන්‍ය හිතක් කරන්නේ මේ ලෝකෙින් එක නොලැබෙනකොට වෙන ලෝකවලින් ලැබෙයි කියලා හිතනවා. ඒක දෙවිවරුන්ගෙන් නැත්නම් අපි මියගිය ඥාතීන්ගෙන් එයයි කොහේ හරි ඉඳලා මාව බලා ගන්නව ඇති කියලා හිතනවා. දැන් එහෙත් යම් දුරකට වරදක් නැහැ. හැබැයි මේවා ඔක්කොම අපේ සිටිවිලිනේ මවා ගැනීමනේ. මේ මවා ගැනීම එක්ක කෙනෙකු මේ වෙනම ලෝකයකට යන්න පුළුවන්. මානසික කියන්නේ යථාර්ථයෙන් අයින් වෙච්ච මවාගත්ත ලෝකයක ඉන්න පුළුවන්. ඒ මවාගත්ත ලෝකයේ ඇතුලේ තමන්ට ලොකු ආරක්ෂාවක්, රැකවරණයක්, රක්ෂණයක් තියෙනවා කියලා දැනෙනවා. ඒක භයානකයි. මොකද ඒ මවා ගැනීමත් සමග යථාර්ථයෙන් පිට මනක්කල්පිත ලෝකයක අතරමං වෙන්න පුළුවන්. අතරමං වුණු ඇත්තන් ඉන්නවා. දැන් කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ අවශ්‍යතා ටික ආරක්ෂාව බෙදා ගැනීම මට කවුද ඉන්නේ? මම කාගේ කවුද? අවධානය දැන් මේ කාරණා පොදියක් විදිහට ආදරේදී ලැබෙනවා. ඒක තමයි මෙතන තියෙන බොහොම මේ ආකර්ෂණීයම කාරණය. ආදරේ කියලා කියනකොට නැත්නම් ආදරය ලැබෙනකොට, ආදරය විඳිනකොට, ආදරය දෙනකොට ඔය කියෝ කාරණා සියල්ලම අඩු වැඩි වශයෙන් එතන තියෙනවා. මේ අර අවධානය ගැන කිව යුතු කාරණයක් තිබෙනවා. මේ අවධානයේ තිබෙනවා දෙපැත්තක්. ඒ කියන්නේ මේ ස්වභාවයන් දෙකක් අවධානයට. දැන් කවුරු හරි අවධානයෙන් ඉන්න පුළුවන් අපි ගැන. ඒ ඉන්නේ හැබැයි මේ මිනිස්සයා වරදක් කරයිද, මොනවා හරි අකටයුත්තක් කරයිද, අපිට වරදිනකල් බලන් ඉන්නවා කියලා කියන්නේ. දැන් ඒ අවධානය ආදරණීය අවධානයක් නොවේ. ඒ අවධානයත් එක්ක අපි ඉන්නේ බයෙන්. ඒ අවධානයත් එක්ක අපි ඉන්නේ ආතතියකින්. හැබැයි මේ ආදරණීය අවධානයක් තියෙනවා. කොයි වෙලේද මෙයාට මගෙන් උදව්වක් අවශ්‍ය වෙන්නේ? මෙයා කොච්චර ලස්සනටද ජීවත් වෙන්නේ? එතකොට අපි දිහා කෙනෙක් බලන්නේ ලස්සන හැකින්. මේ උදව්වක් කිරීමේ ඕනකමින් අන්නේ ඒ අවධානය. දැන් කොහොම හරි ආදරේදී මේ සියල්ලම අඩු වැඩි වශයෙන් කෙනෙකුට තව කෙනෙක්ගෙන් ලැබෙනවා. කෙනෙක්ගෙන් හෝ කීප දෙනෙකුගෙන් ලැබෙනවා. ඉතින් ඒ ලැබෙනකොට හදවත සතුටටපත් වෙනවා. මෙතෙන්දී සතුටටපත් වෙන්නේ හදවත. මේවා කියලා දෙන දේවල් නොවේනේ. අම්මන් ඔන්න මගේ අවධානය දෙනවා, වටිනාකමක් දෙනවා. මම කියන්නේ හැබැයි හදවතකට දැනෙනවා එය එසේ වන බව. හැබැයි එහෙම නොවිත් හදවතක් රැවටෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආදරේ ව්‍යාජත්වයේ අව්‍යාජත්වය වෙන් කරලා අඳුනගන්නීමේ වැදගත්කම තියෙන්නේ. ඒ අඳුනගත්තේ නැත්නම් රැවටෙන්න පුළුවන්. කොහොම හරි කල්‍යාණ මිත්‍රවරුනි මොන ආදරේ ගත්තත් දෙමව්පියන් දූ දරුවන් අතර තිබෙන ආදරේ, සහෝදර සහෝදරියන් අතර තිබෙන ආදරේදී, මිතුරු මිතුරියන් අතර, ගුරුවරුන් ගෝලයන් අතර තිබෙන ආදරේදී, ස්වාමිවරු සේවක සේවිකාවන් සමග තිබෙන ආදරේදී, ඊළඟට ආදරවන්තයන් කියා හංවඩු ගහලා තියෙන අය අතර තිබෙන ආදරේදී, විවාහ ජීවිතයේදී ලැබෙන ආදරේදී, ඒ මොනම ආකාර ආදරයකදී වුණත්, නැත්තම් සතෙක් එක්ක පූසෙක් බලලෙක් සමග කුරුල්ලෙක් සමග කරණේ ආදර ගනුදෙනුවේදී පවා ඔය කියෝ කාරණා අඩු වැඩි වශයෙන් එහා මෙහා වෙනවා ගනුදෙනුවක් කරන. දැන් මේ ඒ නිසයි කෙනෙක් ආදරයට මෙපමණම ආකර්ෂණය වෙන්නේ. වෙන කිසිම දෙයකින් ඔය ගැඹුරු අවශ්‍යතා ඉටු වෙන්නේ නැහැ. ඒ ඒ හදවතේ ඒ ගැඹුරු ස්පර්ශ වෙන්නේ නැහැ වෙන කිසිම දෙයකින්. يعني කෙනෙකුට හොඟා ධනෙ තියෙන්න පුළුවන්, ධනෙ හම්බ කරන්න පුළුවන්. මට මෙච්චර ධනෙ තියෙනවා, මෙච්චර දේපල තියෙනවා, වාහන තියෙනවා, මෙච්චර දැනුමක් තිබෙනවා, සහතික තිබෙනවා, තනතුරු තිබෙනවා, බලය තිබෙනවා, ශක්ති සම්පන්නයි, ලස්සනයි, මෙච්චර පිරිසක් ඉන්නවා. මේ කතන්දර සියල්ලම මේ මමත්වයට තමා අදාළ වෙන්නේ. කෙලින්ම මමත්වයේ තමයි සතුටටපත් වෙන්නේ ඒ කතන්දර වලින්. හැබැයි හදවතට මේවා තේරෙන්නේ නැහැ. ඔය ඔය භාෂාව හදවතට තේරෙන භාෂාවක් නෙමෙයි. ඔය ධනෙ පිළිබඳ භාෂාව, දේපල පිළිබඳ භාෂාව, ඒ කතන්දරේ බලය පිළිබඳ, දැනුම පිළිබඳ, තනතුරු පිළිබඳ, සහතික පිළිබඳ, පිරිවර පිළිබඳ, මේ ඒ විවහාරය මේ අපබ්‍රංශයක් හදවතට. හරියට වෙන නොතේරෙන භාෂාවකින් යමක් කියනවා වගේ කිව්වොත්, මොනවා කිව්වත් අපිට තේරෙන්නේ නැහැ. ඒක හදවතට තේරෙන්නේ නැහැ. හදවත ගොළුයි, බිහිරි, අන්දයි, ඒ සියල්ල ඉදිරියේ. නමුත් මේ ලැබෙන මෘදු අවධානයක් හමුවේ, අගේ කිරීමක් ඉදිරියේ, අයිතියක්, තව කෙනෙක් පිළිබඳ අයිතියක් කියන්ට ලැබෙනකොට අත්දැකීමක්, දුකක්, සැපක්, ගැටලුවක්, වේදනාවක් බෙදා ගන්නට ලැබෙන විට ආරක්ෂාව පිළිබඳ සහතිකයක්, කියන්නේ පොලේක ලියපු ලියවිල්ලක් නොවේ, වචනමය සහතිකයක් නොවේ, මේ හැඟීමෙන්ම කෙනෙකුට දැනෙනකොට අන්න හදවත විවෘත වෙනවා. මේ හදවතක් විවෘත කරන්න මේ පාවිච්චි කරන යතුරු කීපයක් තමා මේ. නැත්නම් හදවත වැහිලා තියෙන ගොළු හදවතක්, කතා කරන හදවතක් බවට, බිහිරි හදවතක්, සවන් දිය හැකි හදවතක් බවට, අන්ධ හදවතක්, පෙනෙන හදවතක් බවට ඒ පරිණාමය සිදු වෙන්නේ, ඒ ප්‍රාතිහාර්යය පාන්නේ මෙන්න මේ කියෝ කාරණා කීපය, එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක් අඩු වැඩි වශයෙන්. දැන් මේ ඊළඟ කාරණය, මේ සියල්ල අපි මෞකුසයේ සිටම, නැතිනම් ඊටත් කලින් සිට, ඊට කලින් කතාව අපි අමතක කළත් මෞකුසයේ සිටම එව්වා මේ ලෝකේ හැම තැනකින්. ගෙදරින් පටන්ගෙන මිදුලෙට, මිදුලෙන් පාරට, පාරෙන් නගරයට, නගරයෙන් දේශ දේශාන්තරවලට ගිහිල්ලා එව්වේ මේවා තමයි. ඉතින් අපි හිතනවා මේ අනිත් අවශ්‍යතා වගේ, ඒ කියන්නේ අපිට බඩගිනි කහකින් ගෙඩියක් කඩාගන්න, කඩේකින් යම් ආහාරයක් මිලේට අරගෙන කන්න පුළුවන්, ඒ බඩගින්න නිවෙන්න. අපි අසනීපයි, ඔසසලකින් බේතක් අරගෙන, එහෙම නැත්නම් ගහකින් මොනවාරි බේතක් අරගෙන ගන්න පුළුවන්. දැන් මේ අනිත් හැම අවශ්‍යතාවයක්ම අපි බාහිරින් තමයි හොයාගන්නේ. ඒ වගේ මේ හෘදයාංගම වූ මේ අවශ්‍යතා ටික අපි හිතනවා මේ බාහිර ලෝකය තමා අපිට දෙන්නට ඕනේ කියලා. කවුරු හරි අපි දිහා ආදරයෙන් බලන්න ඕනේ අවදානම. කවුරු හරි කියන්න ඕනේ අපිට ඔයා මගේ කියලා. ඒ වගේම මේ මමත් ඔයාගේ කියලා කවුරු හරි කියන්න ඕනේ. අනේ ඕනේ වෙලාවක ප්‍රශ්නයක් වුණොත් කියන්න ඕනම වෙලාවක මේ අපි ඉන්නවා අහන්න. එකක් කවුරු හරි කියන්න ඕනේ. ඊළඟට මේ බය වෙන්න එපා. අපි ඉන්නවා ඕනේ කරදරයක් වුණොත් පිහිට වෙන්න. මේ මේ වගකීම් සාතිකයක් අපිට කාගෙන් හරි ලැබෙන්නට ඕනේ. දැන් මේ විදිහට මේ සාමාන්‍ය මනස අර මේ මඩ වෙච්ච පොකුණක් ඇතුලේ ජලයක් මඩ වතුරක් ඇතුලේ තියෙන නෙළුම් අලයකින් මතුවෙන නෙළුම් දණ්ඩක අග තියෙන පොහට්ටුවක් මේක තාම වතුරේ ඇතුලේ මඩ වතුරේ තියෙන මේ පොහට්ටුව හිතනවා මේ සියල්ල මේ එළියෙන් තමයි ලැබෙන්නේ එළියෙන් තමයි ලැබෙන්නේ මම මෙහෙම ඉන්නවා මෙහෙම හැකිලිච්ච පොහට්ටුවක් වගේ මම ඉන්නවා මට කරන්න දෙයක් නැහැ මම අසරණයි මම දුබලයි මම අහිංසකයි මේ කිව් හැම දෙයක්ම මේ පොකුණ අහස මට දෙන්නට ඕන කියලා. ඉතින් එහෙම හිතාගෙන එහෙන් මෙහෙන් ඉල්ලනවා යදිනවා අයදිනවා වැඳ වැටෙනවා යාඥා කරනවා. දැන් පොහට්ටුවකට කරන්න පුළුවන් ඔය ටික තමයි. කියන්නේ දැන් වතුර උඩින් තියෙන්නේ පොහට්ටුවේ මැද තියෙන්නේ වතුර යට මඩ මේකේ ගෙම්බොත් ඉන්නවා වෙන මඩකාවයියොත් ඉන්නවා. ඉතින් මේ සියල්ල මැද්දේ මේ තනි වෙච්ච පොහට්ටුවට යාඥා කිරීම හැර වෙන වැඳ වැටීම හැර යැදීම හැර අයදීම හැර ඉල්ලා සිටීම හැර වෙන විකල්පයක් පේන්නේ නැහැ. අවාසනාවකට කාරණේ කල්යාණ මිත්‍රවරුනි බොහෝ මිනිස් ජීවිත මේ විදිහට මේ මඩත් එක්ක දිරලා යනවා. ඉපදෙන්නෙත් මඩේ ජීවත් වෙන්නෙත් මඩේ මහලු වෙන්නෙත් මඩේ දිරලා යන්නෙත් මඩේ. දැන් මේ තමයි ආදරයත් එක්ක කරන ගනුදෙනුවේ ස්වභාවය ආරම්භය පැවැත්ම සහ අවසානය. මේ සියල්ල මේ අනිත්‍යයෙන් ගන්න ඕනේ අනිත්‍යයි තමයි දෙන්න ඕනේ. ඉතින් හොයනවා. ඒ හොයනකොට එහෙමෙන් ලැබෙන්නත් පුළුවන් පුංචි කාලයකට. ඊළඟ වැදගත් කාරණය දැන් අපේ බඩගින්නකදී කණ්ඩ පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. බඩගින්නකට කණ්ඩ පුළුවන් ඒක සාපේක්ෂ වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට. නමුත් බත් පිඟානක්ද පිඟන් එකහමාරක්ද භාගයක්ද පාම් පෙති දෙකක්ද පාම් භාගයක්ද සීමාවක් තියෙනවා. එන ආමාශය කියන්නේ භෞතික දෙයක්. භෞතික දේවල් වලට සීමා තියෙනවා. භෞතික අවශ්‍යතාවලට සීමා තියෙනවා. හැබැයි මේ ආදරයට එන විට තෘප්තිමත් නොවන ස්වභාවයක් තියෙනවා. මේ කොච්චර ලැබුණත් මදි කියන එක. ඒ නිසා මා බොහෝ විට හිතන සොයන කාරණයක් තමයි මේ තෘප්තිමත් වෙච්ච කෙනෙක් ඉන්නවද ආදරේ. සමහරට ධනෙන් තෘප්තිමත් වෙච්ච අය ඉන්නවා. මට මං ඕනේ තරම් හම්බ කළා. මට මේ ටික ඇති මැරෙනකල් මගේ දරුවන්ටත් ඇති දරුවන්ගේ දරුවන්ටත් ඇති කියලා තෘප්තිමත් වුණා ඉන්නවා ධනෙයි. ගෙයක් හදලා තෘප්තිමත් වුණා ඉන්නවා. තියෙන ඇඳුම් ටිකෙන් තෘප්තිමත් වුණා අය රැකියාවෙන් දැනුමින් ආයමට විභාග අවශ්‍ය නැහැ මේ දන්න ටික ඇති. හැබැයි මේ මොනම වයසකදීවත් දැන් මේ තමයි අහන්න තියෙන කාරණේ මොනම වයසකදීවත් ආදරයෙන් තෘප්තිමත් වීමක් තියෙනවද? දැන් මන සාමාන්‍ය මනුස්ස ස්වභාවය තමයි අතෘප්තිමත් බව සෑහීමකටපත් නොවන බව. හැබැයි මේ භෞතික දේවල් වලට සාපේක්ෂව බැලුවොත් මේ ආදරය මනුෂ්‍යාව සදාකාලිකවම අතෘප්තියේ තබන දෙයක්. ඉතින් මේ ධනය, බලය, දැනුම, දේපල වලට වඩා, ඒවට බැඳීමට වඩා, ඒවා පසුපස යෑමට වඩා ආදරය පසුපස යෑම භයානකයි. එයින් වන විනාශය භයානකයි. මොකද සදාකාලිකවම කෙනෙකු අතෘප්තියේ අග තියලා තියෙනවා. ඒක කෙලවරට ගෙනිහිල්ලා තියන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පුංචිම ළමයෙක් පිටන් මේ ඉතාම වියපත් වුණු කෙනෙකු දක්වාම ආදරය හොයනවා. වෙන මොනවා හිව්වේ නැතත් ආදරය හොයනවා. ඒ වචනෙන් හොයනවා. එහෙම නැත්නම් වෙන වචනවලින් හොයනවා. දැන් මේ සෙවීම ඇතුලේ කාලේ කාලයෙන් කාලයට කාලයෙන් කායි කියන්නේ කාල රේඛාව දිගේ කාල රේඛාව ගැනනේ අපි කියන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියලා. කියන්නේ ජීවිතයක ඇතිවීම ජීවිතයක පැවතීම ජීවිතයක නැතිවීම දවසක ඇතිවීම ඒ දවස පැවැත්ම දවසේ අවසානය අවුරුද්දක ආරම්භය අවුරුද්ද තියෙනම අවුරුද්ද ඉවර වෙනවා. එතකොට මේ කාලය කාල රේඛාව ඔස්සේ මනුෂ්‍යයා මේ ලෝකයෙන් මේ ආදරේ හොයනවා. ලැබුණා කියලා හිතනවා. විඳිනවා කියලා හිතනවා. ඉන් පසුව මදි කියලා තීරණයකටත් වෙනවා. මදි. අඩුයි. ඉතින් එතනදී විවිධ කතන්දර ඒ සාධාරණයේ වෙන්න කියනවා. දැන් අපි ඉච්චර එහාට යන්න අවශ්‍ය නැහැ. හැබැයි හොඳට බැලුවොත් ආදරයෙන් තෘප්තිමත් වුණු සිත් මොමාදයි? මොන දෙයකින් තෘප්තිමත් වුණත් ඒට වයස ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා ගැඹුරු හෘදයාංගම වූ අවශ්‍යතා නිසා. දැන් මේ ද ලොකු පසුබිමක් ගැන මේ කතා කළේ. මෙච්චර ලොකු මේ පදනමක් අවශ්‍යත් නැති වෙන්න පුළුවන් මේ මාතෘකාවට එන්න. නමුත් මේ වටපිට එලිපෙහෙලි කරගත්තාම හරි පහසුයි මේ මාතෘකාවට එළඹෙන්න. මේ මෛත්‍රියේදී ද මෛත්‍රිය මේ ප්‍රශ්නෙට බොහෝම සරල පිළිතුරක් දෙනවා. හරිම සරල පිළිතුරක්. නමුත් ස්ථිර විසඳුමක්. මොකද්ද මේ? මේවා ඇයි තව කෙනෙක්ගෙන් හොයන්නේ? ඇයි තව කෙනෙක්ගෙන් ඉල්ලන්නේ? ඇයි සදාකාලිකවම මේ ආදරේ යාචකයෙක් බවට පත් වෙන්නේ? තේරෙන්නේ නැද්ද? ඒක මෛත්‍රිය අපෙන් අහන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ මේ සදාකාලික කියලා එහෙම දෙයක් නැහැ. මේ කාල රේඛාව ඔස්සේ එදා අද සහ ඉදිරියේ මේ යාචකෙක් බව ආදරය හොයන යාචකෙක් බව ආදරය කියන්නේ ඔය අවධානය ඔය ටික හොයන කෙනෙකු බව ආරක්ෂා කාගෙන් හරි පිහිට කවුරු හරි එක්ක මේ ජීවිතේ බෙදා ගැනීමක් දුක සැප එහෙම හිතෙන්නේ නැද්ද? ඒ ඔබට බැරි මේවා Tamanටම ලබා දෙන්න. ඒ ඔබට බැරි ඔබට ආදරය කරන්න. ඔබට බැරි ඇයි ඔබේ හෘදයාංගම වූ අවධානය Taman වෙතට යොමු කරන්න. හෘදයාංගම වූ අවධානය. දැන් සිහිය සතිය කියන කාරණේ දෙන විට සතිය අවධානය නිර්පාක්ෂිකයි. ඒක කිසි හැඟීමක් නැති අවධානයක්නේ සතියෙන් යොමු කරන්නේ. සිහියෙන් හැබැයි මේ මෛත්‍රියට එන විට මෛත්‍රියේදී දැනෙන ලැබෙන විඳින අවධානය අර හැඩයක් පාටක් නැති ඒ සතියේ අවධානය වගේ නොවේ. ඒට හැඩයක් තිබෙනවා, පාටක් තිබෙනවා, වර්ණයක් තිබෙනවා, විඳීමක් තිබෙනවා මෛත්‍රියත් එක්ක. මෛත්‍රී ඒක තමන්ට මෛත්‍රී කරත් වෙන කෙනෙකුට මෛත්‍රී කරත් වෙනසක් නෑ. මෙතන කාටද මෛත්‍රී කරන්න කියන එක වැදගත්කමක් නෑ. මෛත්‍රීදී මේ ඒ අවධානය කියන්නේ මුලින්ම උල්පත පිරෙනවා, කියන්නේ උල්පතක් බවට පත් වෙනකොට ඕනෑම දිය උල්පතක උල්පතනේ ඉස්සලා පිරෙන්නේ. ඊට පස්සේ තමයි තව කෙනෙක්ගේ බාල්දියක්, පණිට්ටුවක්, කලයක්, කේතලයක්, ටැංකියක්, ඇලක්, දොලක්, ගඟක්, මහා සමුද්‍රයක් වුණත් පුරවන්නේ ඊළඟට. මේක කියේ කියන්න ඕනේ නැහැ. මම මුලින් පිරිලා තව ඇලක් පුරවනවා, තව ගඟක් පුරවනවා එහෙම කියන්නේ නැහැ. කියන්න අවශ්‍ය නැහැ. හැබැයි වෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා මේ තමන්ටම මෛත්‍රී කිරීමක් කියලා අවශ්‍ය නැහැ කරන්න. හැබැයි මෛත්‍රී කිරීමේදී තමන්ටද අනුන්ටද ඒ වෙනසක් අවශ්‍ය නැහැ. මෛත්‍රී කිරීමේදී මුලින්ම මේ උල්පත පිරෙනවා, මෛත්‍රී උල්පත පිරෙනවා. ඒ අවධානය කියන එක පිටින් හොයන්ට තියෙන අවශ්‍යතාවය අඩු වෙලා යනවා. මම මගේ කියන එක තියෙනවා. මම මගේ මෛත්‍රී. දැන් මේව පටලව ගන්න එපා. විපස්සනාවේදී තේරුම් ගන්න හදන කාරණා කීපයක් තියෙනවා. මේ පුත්තාමත්ති ධනං අත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මේ මට මාත් නැති කල්හි අනිත්‍යයි කොයින්ද කියන එක. මේක ඇත්ත, මේක නියතාර්ථේ. හැබැයි මේ එතෙන්ට යන ගමනේදී මෛත්‍රිය ඒ ගමන අපි එක්ක යන්නේ හරිම ඇඟට පතට නොදැනීමක. ඒකයි මේ තියෙන වැදගත්කම. මෛත්‍රියත් එක්ක මේ ගමනේ යන්න පුළුවන්. ඒකයි මෙත් මඟ කියලා, මෙත් මඟ ඒ විදිහට අර්ථකථනය කළේ. මේ මෛත්‍රිය වෙතට යන ගමනත්, ඊට පස්සේ මෛත්‍රිය අපිව එක්ක යන ගමනත්. කෙලින්ම මේ කරකෝල අතරින්ට පුළුවන්. මෙතන කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ශූන්‍යයි. ඉතින් එය එහෙම ඒ කරකෝල අතරියාම ඔළුවට කුළු ගෙඩියකින් ගැහුවාම යථාවබෝධය කෙනෙකුට ලැබෙන්න පුළුවන්. ලැබෙන්නේ නැහැ කියන්න බෑ, ලැබෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් සිහිවිකල් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම සිහිවිකල් නොවි ක්‍රමයෙන් 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 මේ අවබෝධයේ කූටහෙට, කියන්නේ මුදුනට, ඇඟට පතට නොදැනි මේ මෛත්‍රී වාහනය කෙනෙක්ව ගෙනියනවා. ඉතින් ඒ නිසා මුලදී මෛත්‍රිය දෙන හැඟීම තමයි ඔබ ඔබේ. ඔබ ඔබේ. මේක තමයි ඇත්ත. මේක බොරුවක් නෙමෙයි. දැන් මම මගේ නොවේ නම් මොනවත් කරන්න අවශ්‍ය නැහැ. සීයෙන් ඉන්න. හිත දියුණු කරගන්න, සිල් රකින්න, දන් දෙන්න ඕනේ නැහැ. මම මගේ නොවේ නම් විපස්සනා කරන්න ඕනෙත් නැහැ. ඉතින් මේක ඇත්ත. මම මගේ. හැබැයි මගේ කියන එක ඇතුලේ මේ සීමා තියෙනවා. ඒ සීමා ඇතුලේ මම මගේ. අනන්‍යතාවයයි අයිතියයි දෙකම එතනින් ඉෂ්ට සිද්ධ වෙනවා මෛත්‍රියේදී. එතන අවධානය මේ තුනම. ඊළඟට ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම අන්න මෛත්‍රිය පෙරට ඇවිල්ලා මොකද කරන්න තියෙන්නේ? අපි මොකද කරන්නේ? මේ මෛත්‍රිය අපිත් එක්ක මේ ප්‍රශ්නේ බෙදා ගන්නවා. මේක තමයි ලස්සනම කාරණය. මෛත්‍රිය වඩන කෙනෙකු සමග ගැටලු ප්‍රශ්න බෙදා ගන්න. තනි කරන්නේ නැහැ. මෛත්‍රිය යම් පමණකට වැඩිලා තියෙනවද ඒ පමණට ඒ පුද්ගලයාට තනිකම දැනෙනවා අඩුයි. තනිකම් පාළුව දැනෙනවා අඩුයි. මොකද මේ මෛත්‍රී කරන කෙනෙක් එක්ක ඉන්නවා කියන හැඟීම තියෙනවා. මම ඉන්නේ මෛත්‍රී කරන කෙනෙක් එක්ක. ආදරණීය කෙනෙක් එක්ක ඉන්නේ. දැන් කෙනෙක් 100ක් 1000ක් එක්ක හිටියත් ආදරය කරන කෙනෙක් එතන නැත්තම් මම තනිකම දැනෙනවනේ. දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි තනිකම දැනෙන්නේ. කැලේකට ගියාම නොවේ නගරයක් නැද්ද? එතන අඳුරන කෙනෙක් නැත්තම් කතා කරන්න කෙනෙක් නැත්තම් හිනාවෙන්න කෙනෙක් නැත්තම් ඒ දැනෙන පාළුව තනිකම දරාගන්න බෑ. අර කැලේකට ගියාම භෞතිකව තනි වුණාම දැනෙන හුදකලාවට වඩා මේ මෛත්‍රිය වඩනකොට මේ හැම විටම මෛත්‍රී කරන කෙනෙක් එක්ක අපි කියන හැඟීම තියෙනවා. බෙදාගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම. මේ මෛත්‍රිය අඩුවෙන්ට තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. කියන්නේ කියන්න තියෙන දේවල් අපි සාමාන්‍ය මෛත්‍රී නැති හිතක් එකතු කරගන්නේ කුණු කොටවල්. මේ ඔළුව කසල බඳුනක් බවට මෛත්‍රිය නැති හිත මෛත්‍රිය නැති හදවත පත් කරනවා. අරයාගේ අඩුපාඩු මෙයාගේ අඩුපාඩු මෙයා කියූ වචනයක් අරය නොකියූ වචනයක් මෙයා බලපු විදිය අරය නොබලවූ විදිය මේ ඔක්කොම එකතු කරගන්න කුණු ටික. දැන් මේව තමයි අපි මේ කාට හරි කියන්න ඕනි කියලා හිතන්නේ. හොඳට බලන්න ඔය උපදේශනයේදී කවුන්සලින් වලදී වැඩිපුරම මේ කියන්නේ තියෙන්නේ මොනවද? සල්ලි ගෙවලා ලොකු මිතලක් ගෙවලා අපි කියන්නේ ඔය අපි එකතු කරගත්ත කුණු කොටවල්. සහ ඒ කුණු කොට නිසා අපි විඳ දුක. දැන් මෛත්‍රිය එකතු කරන්නේ මල් විතරයි. මල් එකතු කරනවා. ලස්සන දේවල් එකතු කරනවා කුණු එකතු කරන්නේ. ඊට මේ බෙදා ගන්න තියෙන අවශ්‍යතාවය අඩුයි. දෙන්න තියෙන අවශ්‍යතාවය වැඩි. හැබැයි මේ කාගේරේ ඇඟේ ගහන්න තියෙන අවශ්‍යතාවය අඩුයි මෛත්‍රියේදී. ඊළඟට මෛත්‍රිය ඉදිරියේ දැනෙනවා අපි සුරක්ෂිතයි කියලා. කායිකවත් සුරක්ෂිතයි, මානසිකවත් සුරක්ෂිතයි, ආධ්‍යාත්මිකවත් සුරක්ෂිතයි. මහා රැකවරණයක් තියෙනවා කියන හැඟීම මෛත්‍රිය ඉදිරියේ කෙනෙකුට දැනෙනවා. ඉතින් මෛත්‍රී භාවනාවේ ආනිසංසවල ඒ කාරණේ නැවත 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 කියනවා. මොනතරම් ආරක්ෂාවක් දෙනවද කියලා. කාටවත් දෙන්න බැරි ආරක්ෂාවක්. සල්ලි වලට ගන්න බැරි ආරක්ෂාවක්. භෞතිකව නොලැබෙන ආරක්ෂාවක් මෛත්‍රියෙන් ලැබෙනවා. දැන් මේ විදිහට මෛත්‍රිය කෙනෙකු ප්‍රගුණ කරන විට මෛත්‍රී උල්පත පාද ගන්න විට ඒ උල්පති මෛත්‍රී සිහිල් දිය ධාරාව ගලන්නට පටන් ගන්න විට අර මේ ආදරයේ අඩු වැඩි ප්‍රශ්නයි ඇති නැති ප්‍රශ්නයි හොයාගෙන යන ප්‍රශ්නයි සමතේකටපත් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබුණද නැද්ද කියන එකත් දැනි යනවා. මොනම ආදරයකින්වත් නොලැබුණු තරං දිගු පුළුල් ගැඹුරු ප්‍රතිලාප මෛත්‍රියේදී මෛත්‍රියෙන් තමන්ටම ලැබෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ ආදරය කියන වචනයත් එක්ක තමයි එදා මේ මෛත්‍රිය ගැන මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අහුවාම විස්තර කරන්න පාවිච්චි කළේ. එතකොට මේ ආදරය තමයි හැබැයි ආදරය මන් නෙවෙයි මෛත්‍රිය කියන්නේ ආදරේම කිව්වත් කමක් නැහැ හැබැයි ආදරේම නොවේ සාමාන්‍ය ආදරයක අර කිව්ව කාරණා තියෙන හේතුවක් තියෙනවා ඇයි මං ආදරේ කෙනෙකුට ඇයි මං ආදරේ ඒ වගේම විඳීමක් තියෙනවා තව කෙනෙක් නිසා අපි විඳිනවා ඒ විඳින නිසායි ආදරේ කරන්නේ මොකක් හරි සුවයක් රසයක් විඳිනවා දැන් මෛත්‍රී එහෙම මේ විඳීමක් ඒ විදිහේ විඳීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ එපමණක් නොවේ සාමාන්‍ය ආදරය කොන්දේසිදා කොන්දේසි නොදමන සාමාන්‍ය ආදරයක් නැහැ දෙමව්පියන් ඉඳලා කොන්දේසි තමයි හොඳට ඉන්න ඕනේ හොඳට හිටියොත් තමයි ආදරේ කෑවොත් තමයි ආදරේ හොඳට ඉගෙන ගත්තොත් තමයි ආදරේ දැන් මේ 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 ආදරය කොන්දේසි දානවා සාමාන්‍ය ආදරේ කොන්දේසි දානවා කොන්දේසි දාන්නේ නැති ආදරයක් නැහැ මොන තරම් ආදරේ කිව්වත් ඒ මට්ටමට කොන්දේසි තියෙන ආදරේ යම් පමණකට තියෙනවද ඒ පමණට කොන්දේසි තියෙනවා ඉතින් මේ ආදරයත් එක්ක අපි හදනවා ලස්සන කූඩු කූඩු බලු කූඩු වගේ ඒ කොන්දේසි වලින් තමයි මේ කූඩුව හදන්නේ අඳින්න ඕනේ මොනවද ඇවිදින්න ඕනේ මොනවද කන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද යන්න ඕනේ කොහේටද මේ හැම දෙයකම කොන්දේසි. ඉතින් මේ ලක්ෂණ කූඩුවක් හදලා අපි අර ආදරය කරන කෙනාවේ කූඩුව ඇතුළට දානවා. දැන් අපි කැමති කවුරු හරි අපිව එහෙම කූඩුවක් ඇතුළට දානවට ආදරය. ඉතින් ආදරයෙන් නේදන්? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කියලා හිතනවා. ඒතර මේ කොන්දේසි සහිතයි හැම ආදරයක්. කොන්දේසි සහිතයි මෛත්‍රියට එනකොට එතන කොන්දේසියක් නෑ කොන්දේසියක් නෑ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා එතන කොන්දේසි නෑ හොඳට ඉන්න අය හරියට ඉන්න අය ලස්සනට ඉන්න අය වැරදි නොකරන අය සාධාරණ අය නෑ එහෙම කොන්දේසි නෑ ඒ අය මොනවද කරන්නේ ඒව අපිට අදාළ නෑ මෛත්‍රියට ඒව අදාළ නෑ ඒව අදාළ ආදරයට ඒව ආදරයට ඒක අදාළ වීම සාධාරණයි මෛත්‍රිය කියන්නේ කොන්දේසි විරහිත ආදරයක් කොන්දේසියක් නැති ආදරයක් එක තැනක නතර නොවන ආදරයක් ආදරය නවතිනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට නවතිනවා මෙයාට මං ආදරේ මේ අයට ආදරේ එතන එහාට නෑ ආදරේ බලාපොරොත්තු වෙනවා ප්‍රතිලාභ පෙරලා බලාපොරොත්තු වෙනවා මෛත්‍රිය නතර වෙන්නේ කිසි තැනක හැප්පෙන්නේ අසම්බාධං අවේරං අසපත්තං කොහෙවත් නවතින්නේ මෛත්‍රියට බලාපොරොත්තුවකුත් නැ අනිත්‍යයි මට මෛත්‍රී කරන්න ඕනි කළොත් මාත් මෛත්‍රී කරනව නැ ඒ කතන්දර නැ ඒව අදාළ වෙන්නේ ආදරේට කල්‍යාණ මිත්‍රවරුනි මේ මෛත්‍රිය පිළිබඳ සරල පැහැදිලි චිත්‍රයක් තමයි අඳින්න උත්සාහ කළේ. මේ මෛත්‍රී කරන්නේ කොහොමද කියන එක වෙනම කාරණයක්. ඒක අපි එදා වැඩිය කතා කළෙත් නැහැ. අද කතා කරෙත් නැහැ. ඒ කරන ආකාරය කොහොම වුණත් මේ මෛත්‍රිය කියන්නේ කුමක්ද කියන ඒ හි ස්වභාවය එහි විචිත්‍රත්වය එහි ගැඹුර එහි දිගඵලල හඳුනා ගැනීම වටිනවා. එතකොට සරලව අපි එදත් කිව්වා මේ මෛත්‍රිය මෙත්ත සූත්‍රයේ විස්තර කරන්නේ සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සුඛිනෝ වා සෝපත්ත්වා කේමිනෝ සුරක්ෂිත වෙත්වා සුවපත් වෙත්වා, සුරක්ෂිත වෙත්වා. සියලු සත්තුම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්තුම සුවපත් වෙත්වා. දැන් මේ වචනය ටික ඊළඟට වචන නැවතුණත් සිතිවිලි ටික ඊළඟට ඒ සිතිවිලිත් නැවතුහම එතන තියෙන හැඟීම, මේක හැඟීමක්. ඒකයි හෘදයාංගම කියන්නේ හැඟීමක්. එතකොට ඒ හැඟීමට එන්නේ නැතුව වචන විතරක් කිව්වට වචන ලස්සනයි. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. වචන ටික හරි ලස්සනයි. වචන වලට වැඩිය සිතිවිල්ල ලස්සනයි. සිතිවිල්ලට වැඩිය හැඟීම ලස්සනයි. වචන වලට වඩා සිතිවිල්ල බරයි. සිතිවිල්ලට වඩා හැඟීම ගැඹුරුයි. ඉතින් ඒ නිසා මේ වෙනම වෙලාවක් වෙන් කරගෙන පුහුණු කළ යුතු අතර එදිනෙදා ජීවිතයේ මුණ ගැහෙන ඕනෑම කෙනෙක් දිහා බලන්න අර සබ්බේ සත්තා කියන හැඟීමෙන්. මේ සියලු සත්වයන් කිව්වහම මේකෙනත් අයිති, මේ සතත් අයිති. කවුරු හම්බුණත් එයා දිහා බලන්න අර සබ්බේ සත්තා කියනකොට මෙයාව අතෑරලද මං කිව්වේ. සබ්බේ සත්තා කියන කුලකයට මේ තැනත්තා අයිති නැද්ද? එහෙමනම් මෙයා නිරුපද්‍රිත වේවා, සුරක්ෂිත වේවා, සුවපත් වේවා, සත්තු සිත්ත්වෝ වෙත්වා කියන හැඟීම හදවතින් ඇති කරගන්න බලන්න. හැඟීම ඒ මෛත්‍රී භාවනාව එදිනදා ජීවිතයට ගෙනියන්න පුළුවන් එක ක්‍රමයක්. සහ දෙවෙනි ක්‍රමය අපි කතා කරනකොට ඒ හැඟීම අනිත් කෙනාට දැනෙන විදිහට කතා කරන්න. ඒට සුදුසු වචන තෝරගන්න. ඒ වචන පාවිච්චි කරන ටෝන් එක, ඒ හඬ උස් පහත් කරන ක්‍රමේ මෛත්‍රී සහගත වෙන්න. ඒක ඇතුලෙන් එන්න දෙන්න. ඊළඟට කතා නොකලත් කතා කරලා ඉවර වුණාට පස්සෙත් ඒ තැනත්තත් එක්ක අපේ ගනුදෙනු ඉවර වුණාමත් ආපහු හිතන්න බලන්න අර මයිත් එක්ක කතා කරලා ගිය කෙනා, මාව පහු කරගෙන ගිය කෙනා, ඒ ගනුදෙනු ඉවර කරපු කෙනා බැරිද මට සුවපත් වේවා කියලා හිතන්න. එයාට අවංකවම අවංකවම අව්‍යාජව සතුටක් ප්‍රාර්ථනා කරන්න, සුරක්ෂිත බවක් ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ දවසක් අවසානයේ අපි මෛත්‍රී භාවනාව කරන්න අදහස් කරනවා නම් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒ දවසේ මුණ ගැහුණු අය බලන්න, මතක් කරගන්න. මුණ ගැහුණු අය අගේ ඉඳලා මුලට හෝ මුල ඉඳලා අගට, ඒ කියන්නේ දවසේ අන්තිමටම හම්බෙච්ච කෙනාගෙන් පටන්ගෙන ආපහු යන්න, එහෙම නැත්නම් මුලින්ම හම්බුන කෙනාගෙන් අන්තිම කෙනාට එන්න. කොහොම වුණත් කමක් නැහැ. බලන්නේ එක එක්කෙනා කෙරෙහි අපි මොනවද ඒ මුණ ගැහීමෙන් අපි ඉතිරි කරගෙන තියෙන්නේ. අපි අර කුණු ටිකක්ද එකතු කරගෙන තියෙන්නේ කෙනාගෙන් කෙනාට එයාගේ අඩුපාඩුවක් වැරැද්දක් නොසලකිලිමත් බවක්, ඒවා ටිකද අපි මේ දවසේ අන්තිමට ඉතුරු කරගෙන තියෙන්නේ. බලන්න ඉතුරු කරගෙන තියෙන හැම එකක් නෑ ඒ බාල්දි අනිත් පැත්තට හරවන්න. ඔබ ඔබට ආදරෙයි නම් සැබෑ මෛත්‍රියක් ඔබේ හදවතින් උපදවා ගන්නට අවශ්‍ය නම්, ඔබට අවශ්‍ය නම් මෛත්‍රිය උල්පත බවට පත් වෙන්නට අර කුණු බාල්දිය අනිත් පැත්ත හරවන්න. හරවලා ඒ එක එක්කෙනා කෙරෙහි බලන්න අව්‍යාජෝ අවංකෝම පුළුවන්ද හිතන්ට සුඛිනෝ වා කේමිනෝ හොන්තු භවන්තු සුඛිතස්සා සුවපත් වේවා සුරක්ෂිත වේවා සතුටු සිත්තැත්තෙකු වේවා. හිතලා බලන්න ඒක දිගට කියන්න ඕන, එකපාරක් හිතුවාම ඇති හදවතී මීළඟට ඊළඟ පුද්ගලයා මතක් කරගන්න ඒ දවසේ හම්බෙච්ච. දැන් මේක දවස අවසානයේ හරි විවේකයක් ලැබුණු වෙලාවකරි වඩන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි එතන හරි ලස්සන මෛත්‍රී භාවනාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ භාවනාව අපිට ප්‍රගුණ කරනකොට හරියට ඒ අත්දැකීම ලබන විටමත් අපිට මෛත්‍රියෙන් ඒ අත්දැකීමත් එක්ක එකතු වෙන්න පුළුවන්. පස්සේ නෙමෙයි ඒ වෙලාවෙට කවුරු මුණ ගැහුණත් කවුරු දැක්කත් ඒ කෙනා හම්බ වෙන්නේ මෛත්‍රිය. මෛත්‍රියට තමයි මේ පුද්ගලයන් මුණ ගැහෙන්නේ. මෛත්‍රියට තමයි මේ ආශ්‍රය ලැබෙන්නේ. කෙනෙක් බයිනවා නම් ඒ බැනුම අහන්නෙත් මෛත්‍රිය. මමත් වෙන්නේ මේ මමත් ඒ බැනුම් අහන්න ගියොත් එතන යුද්ධයක්. හැබැයි මේ මෛත්‍රිය ඇවිල්ලා ඒ බැනුමයි අපි අතරට මෛත්‍රිය අවහම මෛත්‍රිය එතන අපූර්ව භූමිකාවක් රඟපානවා. තියෙන ඒ පිපිරීම අපිට දෙන්නේ නෑ මෛත්‍රිය. මේ මෛත්‍රිය ඒ කම්පණය දරාගෙන උරාගෙන අඩු කරලා අපිට බොහොම ස්වල්පයි දෙන්නේ. ඉතියේ ලැබෙන ආරක්ෂාව වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ මෛත්‍රිය ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න. ඒ අව්‍යාජ වූත් හෘදයාංගම වූත් ආදරණීය වූත් ප්‍රකාශයත් එක්ක අපි මේ දේශනය අවසන් කරනවා. අපි ටික වෙලාවක් සාවධාන වෙමු. අපේම හදවතට මේ මෛත්‍රියත් එක්ක ටිකක් සමවදින්නට. ඉන් පස්සේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු.
සර්ණයි සර්ණයි
ඔව් කවින්ද මහත්තයා
සාන්තිම තර සඳහන් කරපු කාරණේ ඉතාම වැදගත් කියලා මම හිතනවා. කියන්නේ නින්දට කලින් අද දවසේ හම්බෙච්ච අය ගැන අපි මොනවද එකතු කරගත්ත කුණු ඒවා කියන්නේ. එතෙන්දි සර් අපි මොකක් හරි එහෙම කෙනෙක්ගේ සිද්ධියක් නිසා මොනවා හරි තරහක් හරි මොකක් හරි දෙයක් අපි මනසට දාගත්තා නම් අපි ඒක නින්දට කලින් මෙනෙහි කරද්දී එයාට ඒ වෙලාවේ මෛත්‍රී කරනවාද ඒක කොහොමද අපි අයින් කරලා දාන්නේ න්‍යූට්‍රලයිස් කරන්නේ?
ඔව් මේ එකක් තමයි නින්දා ගන්න කලින්ම නැතුව ටිකක් ඊට මේ අභ්‍යාසයයි නින්දයි අතර පොඩි වෙලාවක් තියෙන විදිහට ගන්න පුළුවන් නම් හොඳයි. කොහොම හරි මේ කොයි වෙලාවෙ හරි අපි ආපහු බලනකොට මේ ඒ මොන ගැහීම නිසා මා මොනවද මේ තැන්පත් කරගෙන තියෙන්නේ, පටිගත කරගෙන තියෙන්නේ, රෙකෝඩ්ස් මොනවද මගේ ළඟ තියෙන්නේ කියන කියලා බලලා එතන තේරෙනවා නම් මේ කිසි වැදගත්කමකට නැති මේ කටු ටිකක්, උල් ටිකක්, කුණු ටිකක්, ගඳ ගහන ඇනෙන තියෙන්නේ කියලා මේ ඒක මමයි එකතු කරගෙන තියෙන්නේ. එයා මගේ ඔළුවට දැම්ම නෙවෙයි. මේක තමයි තේරුම් ගන්න ඕනේ පළවෙනි වැදගත් කාරණේ. මේ අපි හිතනවා මේ අනිත් කෙනා තමයි මේවා මගේ ඔළුවට දැම්මේ නේ. මමයි මගේ ඔළුවට මේ ටික මතක ටික විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් මේවා මන් දිගට තියාගන්න ඕනේද? මේ වේදනා ඇනෙන දේවල්, දැනෙන දේවල්. ඉතින් ඒ ටික අපිට පුළුවන් නම් ඔළුවෙන් අයින් කරන්න ඒක හරි වටිනවා. ඒකට පොඩි උත්සාහයක් ගන්න. මේ ඒ සිද්ධිය වෙනස් කරන්න නෙමෙයි. ඒක වෙලා ඉවරයි. හැබැයි සිද්ධියදී මම දැන් බලන විදිහ වෙනස් කරගන්න උත්සාහයක් ගන්න. ඊළඟට මේ ඒ තැනැත්ත හරිද වැරදිද කියන එක නෙමේ මෙතන. අපි එවැනි හිතුව අයා වැරදී කියලා ඒ නිසායි අපිට මේ රිදුනේ. ඉතින් ඒක නෑ, එයා හරි කියලා අපව මෛත්‍රියෙන් හිතන්න යන්නේ නෑ. ඒක හරිද වැරදිද කියන එක විනිශ්චය කිරීම, ඒ වගකීම මෛත්‍රිය බාර ගන්න. හැබැයි බලන්න මේ ඒ පුද්ගලයාට බැරිද මට මේ සුවපත් වෙන්න කියලා හිතන්න. එයාට හරියන්න, එයාට වරදින්න කියලා නෙමෙයි, එයාට හරියන්න කියලා මට බැරිද මේ අවංකවම හිතන්න. එයා නිරුපද්‍රිත වෙන්න, සුරක්ෂිත වෙන්න කියලා හිතන්න බැරිද? එයා හිත සතුටටපත් වේවා කියලා මට හිතන්න බැරිද? දැන් ඒ තැනැත්තා කායිකව සුවපත් වුණොත්, මානසිකව සැනසෙල්ලටපත් වුණොත්, ඒ තැනැත්තගේ ජීවිතය සුරක්ෂිත වුණොත් මොකද්ද මට වෙන පාඩුව? දැන් ඇත්තටම මේ මෙතන තියෙන අපි තේරුම් ගන්න අවශ්‍යම කාරණේ තමා මේ කෙනෙක් තව කෙනෙකුට රිදවන්නේ ඉස්සෙල්ලා තමන්ට රිදවගෙන. තා රිදුණු සිත් අන් සිත් වලට රිදවනවා. දැන් මෙතන අපි කරන්නේ ඒ කවුරු හරි එතනත්තා ගේ සිත නොරිදෙන සිතක් බවට පත්වේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කිරීම. එතකොට ඒක තමයි සුවපත් වේවා කියන්නේ, සතුටු සිත් ඇත්තෙකු වේවා කියන්නේ. ඒ එහෙමනම් එයායි කවදාවත් මට රිදවණේකුත් නැහැ, තව කෙනෙක් රිදවණේකුත් නැහැ. මෙන්න මේ පද නෙමේ ඉඳගෙන තමයි අපි මෛත්‍රී කරන්නේ. එතකොට ඒකෙන් මට අවාසියක් වෙනවා කියලා නෙමේ. එහෙම කළොත් එහෙම මෙයා ආයෙත් මට රිදවන්නේ නැහැ, එහෙම රිදෙ වෙන්නේ නැහැ. ඇත්තටම මිනිස්සුන් සතුටින් නම් ඉන්නේ, සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් නම් ඉන්නේ, සුරක්ෂිත භාවයේ පිළිබඳ හැඟීමක් මිනිස්සුන්ට තියෙනවා නම් කාටවත් කරදර කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි මෛත්‍රී කරන්න කරන්න අපිට පෙරලා ලැබෙන්නේ සුරක්ෂිත භාවය. අන්න ඒ අද නෙමේ පිහිටලා අපි උත්සාහයක් ගන්නවා කොතරම් දුරට පුළුවන්ද අවංකවම අව්‍යාජවම ඒ මුණ ගැහුණු තැනැත්තාට යහපතක් වේවා කියලා හිතන්නේ. යහපත කියන්නේ මේ අර තව කෙනෙකුට නොරිදෙන, තමන්ට රිදවගන්නේ නැති ඒ සැනසිලිදායක මනසකට උරුමකම් කියන්නට හැකි වේවා කියන හැඟීම.
කොහොම පින්ස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
ආ තෙරුවන් සරණයි.
සර් මේ සමහර වෙලාවට කොච්චර උත්සාහ කළත් සමහර පුද්ගලයන්ට මෛත්‍රී කරන්න අමාරු ගතියක් තියෙනවා සර්. එතන කිර වෙනවා වගේ. දැන් උදාහරණයක් විදිහට ඔය සමාජයට බරපතල වැරදි කරන අය, මට ලොකු අසාධාරණකම් කරලා තියෙන අය, ඔය පොඩි ළමයින්ට දරුණු අපරාධ කරන අය, ඒ වගේ කතා පත්තරවල ටීවී වල දකිද්දි අහද්දි නිකන් කොච්චර මෛත්‍රිය පතුරන්න හැදුවත් ඒ තැන්වල හිර වෙන ගතියක් තියෙනවා සර්. එතනින් එහාට යන්නේ නැහැ වගේ. ඒ වගේ පුද්ගලයන්ටත් මෛත්‍රිය පතුරන්න මොනවා හරි දෙන්න පුළුවන් උපදෙසක් තියෙනවද සර්?
ඔව් මේ අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ට තමයි මෛත්‍රිය අවශ්‍ය. මේ හොඳට ඉන්නයිට ඉතින් කවුරුත් ආදරෙයිනේ, කවුරුත් නෙමෙයි වැඩි දෙනෙක් ආදරෙයිනේ. ඉතින් වැඩි දෙනෙක් ද්වේෂ කරන්නේ ඔය මේ ඔබතුමී කියෝ ඒ පිරිසට තමයි. මූණට නෙමෙයි හැබැයි, මොකද මූණට කියන්න මේ අපිට බෑනේ. හැබැයි ඉතින් ලෝකේ ප්‍රවෘත්ති අහන, පත්‍ර කියවන, රූපාණි බලන බොහෝ දෙනෙක් නඩු අහලා දඬුවම් නියම කරන්නේ තමන්ගේ මනසින් ඔය කියු ලැයිස්තුවේ ඉන්න අයට තමයි. මේ ඉතින් මේ ඒකෙන් හැබැයි ඒ අය වෙනස් වෙලා නැහැ. ලෝකයේ මේක තිලා ද්වේෂ කරා කියලා වැරදි කරන අය නිවැරදි කරුවන් බවට පත් වෙලා නැහැ කවදාවත්. ලෝක ඉතිහාස කවදාවත් ද්වේෂය මේ නිවැරදි පුද්ගලයෙක්ව නිර්මාණය කරලා නැහැ. ඒ අය තව තවත් වැරදි කරන පැත්තට තමයි ඒ ද්වේෂය කියන්නේ. මොකද ඒ ඇයිට තියෙන ලොකු අනාරක්ෂාව පිළිබඳ බයක්. මේ දැන් සමාජයේ පිළිගන්නේ නැති බව ඒ අය දන්නවා. ඒ අය තනි වෙලා කියලා දන්නවා. ඉතින් ඒ නිසා තමයි හොඳින් හෝ නරකින් හෝ ආරක්ෂාව හොයන්නේ, සතුට හොයන්නේ. ඒ අය අසරණයි. ඇත්තටම මේ කෙනෙක් තව කෙනෙකුට පීඩනයක් එල්ල කරනකොට, ඒ කියන්නේ අසාධාරණයක් කරනකොට, ඒ අසාධාරණයට ලක් වෙච්ච කෙනාට වැඩිය අසාධාරණේ කරන කෙනා අසරණයි. අපිට ඒක බැලුව බැලමට පේන්නේ අපි නිකන් සුදු කළු සමතුලිත මේ මතු පිටක නඩු අහනකොට අපිට පේන්නේ මේ බැනපු කෙනා වැරදි, බැනුම් අහපු කෙනා නිවැරදි කියලා එහෙම පේන්නේ. හැබැයි ඉතින් අපි කර්මයේ පැත්තෙන් බැලුවත් අසාධාරණට ලක්ුණු කෙනා කළ අතීත කර්මයක විපාක ගෙවලා එයා ඉවරයි. දැන් එයා නිදහස් වෙලා ඉති. හැබැයි මෙයා අනාගතයේ පැත්තෙන් ලොකු දුක් විඳින්නට ඕනේ කර්ම රැස් කරනවා. නිසා වැඩිපුර කරුණාව දක්වන්නට ඕනේ මේ දෙන්නගෙන් කාටද කියන කාරණය ධර්මය අපෙන් අහනවා. වැඩිපුර අපේ අවධානය දෙන්න ඕනේ, වැඩිපුර කරුණාව දක්වන්න ඕනේ, වැඩිපුර උදව් කරන්නට ඕනේ. අර චූදිතයට මිස වින්දිතයට නෙවෙයි කියන එක. ඉතින් මේක තමයි ධර්මයේ ඇහිම් බැලුවොත් තේන කාරණේ. ඉතින් ඒ නිසා වැඩිපුර මෛත්‍රිය දෙන්න, කරුණාව වැඩිපුර දුන්නට කමක් නෑ අර අසාධාරණට ලක් වෙච්ච කෙනා. හැබැයි මෛත්‍රී කරන්න වැඩිපුර මේ වැරදි කරන අයට. මොකද ඒ අයට මෛත්‍රියේ ශක්තිය ලැබෙනකොට ඒ මෛත්‍රිය උදව් වෙයි නිවැරදි වෙන්නට. මෛත්‍රිය පුද්ගලයන්ව නිවැරදි කරනවා. නිවැරදි පැත්තට ගෙනියන්න ලොකු ආශිර්වාදයක්, ශක්තියක්, ආලෝකයක් මෛත්‍රිය දෙනවා. මේක අපි කවුරුත් අත්දකින කාරණයක්. ඉතින් මේ දැන් අපි හිතමු ඔබතුමිය පිළිබඳ සමාජයේ, ඔබතුමියගේ ආයතනයේ, පවුලේ තියෙන ප්‍රතිරූපය හොඳ ප්‍රතිරූපයක් නිසා, ඒ කියන්නේ අනිත් අය ගරු කරන ප්‍රතිරූපයක් නිසා, අර විදිහට අසාධාරණයක් කරපු කෙනෙකුට උනත් ඔබතුමිය hina වෙලා කතා කළොත් එහෙම එයාට ලොකු ඒක කම්පනයක් වෙනවා. මෙහෙම කෙනෙක් මට hina වුණා කතා කරා, ඒ වැරද්ද ගැන මගෙන් ඇරුවේ නැහැ, පුංචි හරි මට මේ නිකන් ඔරෝල බැලුවේ නැහැ, මොනවත් උනේ නැහැ වගේ කතා කරා කියන එක, ඒ ආශ්‍රය, ඒ හිතවත්කම පළුදු කළේ නැහැ මම මෙච්චර වැරදක්, ලෝකෙම බයින වරදක් මගෙන් වුණා කියලා ඒ හැඟීම දැනෙනකොට එයාට එයාගේ හදවතින් මැතිවෙන ඕනෙකම වැරදි නොකර ඉන්නට. මේක එක දවසින් කරන්න බෑ. හැබැයි ලෝකේ ප්‍රතිහාරය පාලා තියෙන්නේ ද්වේෂය නෙමෙයි, මෛත්‍රිය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ දිනුවේ කොහොමද කියලා අපි හැම මගුලෙදිම කියන ওই ජයමංගල ගාථාවල හරි ලස්සනට කියනවා, මෙත්තම්බු සීක විධිනා ජිතවා මුනින්දෝ. අපේ මුනීන්ද්‍රයන් වහන්සේ ජයගත්තේ මෛත්‍රිය. ඒතර මෙතන බාහිර ලෝකයක් අපිට දිනා ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමී කිව්වර අපි ගිහිල්ලා හැප්පෙනවා නෙමෙයිම ප්‍රවෘත්ති අහනකොට අපිට අසාධාරණකම් වෙනකොට. ඒතර අපේ අභ්‍යන්තරය අපිට දිනා ගන්නත් මෛත්‍රිය උදව් වෙනවා. ඉතින් එතන බැරි කමත්තත් මෛත්‍රී කරන්න. දැන් මට මේ අයට මෛත්‍රී කරන්න බෑ. ඒක මේ ඒකත් එක්ක තරහ වෙන්න එපා. ඒ බැරි කමත් එක්ක තරහ වෙන්න එපා. මේ හා එහෙනම් ඒ කියන්නේ මට තව මං උදව් කරන්න ඕනේ. දැන් මට මේ ටික කරගන්න පුළුවන්, එහාට මට බෑ. එහෙනම් මෙතනින් එහාට යන්න මම තව මාව ශක්තිමත් කරන්න ඕනේ. තව මම මටම උදව් කරන්න ඕනේ කියලා අන්න ඒ හැඟීම ඇති කරගන්න. ඉතින් එහෙම තමයි මේ මෛත්‍රිය ඔය බාධක හරහා අපිව එක්ක යන්නේ.
බොහෝම තින්ස බොහෝ පැහැදිලි වුණා ඒ කාරණේ.
හොඳයි.
තෙරුවන් සරණයි සර්, මටත් ප්‍රශ්නයක් තියෙනවා සර්.
කොහොමද?
හොඳයි සර්. සර් දැන් මට තියෙන ප්‍රශ්නයක් දැන් මේක අහගෙන ඉන්නකොට හිතුනේ පිට කෙනෙක්ට පිටස්තර කෙනෙක්ට ඇහෙනවද සර්? පිටස්තර කෙනෙක්ට පිට කෙනෙක්ට මෛත්‍රී කරන්න මට හිතන විදිහට ඒක දැන් සර් පැහැදිලි කරා. සර් කොහොමද තමන්ටම අපි මෛත්‍රී කරන්නේ? දැන් මට කියන්න පුළුවන් මම නිදුක් වෙන්නවා කියලා. ඒ වුණාට ඒක කියන තරම්වත් ලේසි නෑ නේද? තමන්ට මෛත්‍රී කරන එක ගැන සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
ඔව් මේ තමන්ට මෛත්‍රී කරනවා කියලා අමුතුවෙන් කරගන්න අවශ්‍ය නෑ. ඒකයි මේකේ තියෙන මේ හරිම මේ සියුම් කාරණිය. මම මට මෛත්‍රී කරනවා කියලා කරාට කමක් නෑ. ඒකේ ප්‍රයෝජනක් තියෙනවා. අපිට තරහ වෙන තරහ ආපු අවස්ථාවක මම තරහ නැත්තිකු වෙම්මා, වෛර නැත්තිකු වෙම්මා කියලා ඔන්න අපිට මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මට අසනීපයක් හැදෙන වෙලාවක මම නිරෝගී වෙම්මා කියලා මෛත්‍රී කරන්න පුළුවන්. මට කරදරයක් වෙනකොට මම උවදුරු නැත්තිකු වෙම්මා කියලා මෛත්‍රී කරන්න පුළුවන්. මම දුකින් ඉන්නකොට මම නිදුක් වෙම්මා කියලා හිතන්න පුළුවන්. ඒක හිතන එකේ වරදක් නෑ. එහෙම කවුද නොහිතන්නේ? ඉතින් මෙතන අපි මෛත්‍රී තමන්ට මෛත්‍රී කරනවා කියලා මෛත්‍රී භාවනාවද අපි ඒක විශේෂ කාරණයක් විදිහට හිතනවා කරනවා. දැන් ඒ වරදක් ඇත්තේම නෑ. සමහර කෙනෙක් කියන්න පුළුවන් තමන්ට මෛත්‍රී කරන එක වැරදි කියලා. හැබැයි ඒකේ එහෙම වරදක් නෑ. ඔහොම හිතුවට වරදකුත් නෑ. ඒ හැබැයි මේ අවස්ථාවවලදී තමයි හිතන්න ඕනේ. නිකන් ඒ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා හිතන එකේ කිසි අර්ථයක් නෑ. ඉතින් අපි ලෙඩක් වුණාම තමයි හිතන්න ඕනේ මම නිරෝගී වෙම්මා කියලා. අපි දුකෙන් ඉන්න වෙලාවට තමයි හිතන්න ඕනේ මම නිදුක් වෙම්මා කියලා. එහෙම තරහින් ඉන්න වෙලාවට තමයි අපි අපිට කියන්න ඕනේ වෛරය නැති කෙනෙක් වෙන්න කියලා. දැන් ඒක එක ක්‍රමයක්. තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි එහෙම වෙන්නේ, එහෙම වෙන්න හේතු තියෙන නිසානේ අපි ළඟ. කියන්නේ තරහ එන්නේ අපිට තරහින් හේතු තියෙන නිසා. එතකොට අපිට අවශ්‍ය නම් අපි අපිට අවංකව මෛත්‍රී කරනවා නම් අහං අවීරෝ හෝමි මම වෛර නැත්තිකු වෙම්මා කියලා. එහෙනම් ඒ හේතු අයින් කරගන්න අපි අපිට උදව් කරන්න ඕනේ. ඒ විදිහට නිරෝගී වෙන්න උදව් කරන්න පුළුවන්. අසතුටින් ඉන්න එක නැතිකරන්, සතුටින් ඉන්න අපි මොනවද මම්මට කරගන්න ඕනේ කියලා බලලා අන්න ඒ හේතු ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඔව්.
ඒ කියන්නේ සර් ඒක විපස්සනාවත් එක්ක සම්බන්ධ වෙනවා වගේ කියලා නේද සර්?
ඔව් අනිවාර්යයි.
සිතුවිලි විග්‍රහ කිරීම තමයි ආයෙත් කරන්නේ. එතෙන්දී.
සිතුවිලි
විග්‍රහ කරලා බලනවා මේ ඒ කියන්නේ විපස්සනා විදියට යන්නේ නේද සර්? ඒ කියන්නේ.
ඔව් දැන් මුලින්ම මේ වර්තමානයේ අඳුනා ගැනීමනේ තියෙන්නේ. දැන් මං අසනීපයි. එතකොට ඒක සිහියෙන් කරන්නේ. සතියනේ. එතකොට ශරීරය අසනීපයි. ඉතින් අපි හිතනවා ශරීරය නිරෝගී වේවා නිරෝගී වේවා. ඉතින් එහෙම හිතන්නේ නැතුව අයියෝ මේ මොකද වුනේ ශරීරයට? දැන් මේක උණක් හැදෙයි, උණින් අපි තව එහාට යයි, නිමෝනියායි කිකි හිතන්නත් පුළුවන්. ඒ හිතීම වෙනකොට මෛත්‍රියෙන් කරන්නේ නැහැ නේද? ඔයා සනීප වෙන්න, ඔයාට සනීප වෙන්න පුළුවන් කියලා හිතනවා. එතකොට එතන සිහියත් එක්ක යන්නේ. කියන්නේ වර්තමාන ප්‍රශ්නේ අඳුනා ගන්නවා, අපි ඒක විසඳන්න විසඳේවා කියලා හිතනවා. ඊළඟට තමයි අර විපස්සනා. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ ඇයි, මට තරහ එන්නේ ඇයි කියලා බලලා, එතකොට යෝනිසෝ මනසිකාරයත් එක්ක විපස්සනාව බලලා, විපස්සනාවෙන් බලලා එහෙම නොවෙන්න එහෙනම් මොකද්ද මම කරගන්න ඕනේ? ඉතින් මුළු විපස්සනාවම කරෙන්නේ තමන්ට තමන් ආදරේ නම් විතරයි. තමන්ට තමන් ආදරේ නැත්නම් විපස්සනාවක් කරන්න බෑ. හැබැයි එහෙම කියනවට විපස්සනා කරන්න කැමති නැහැ. කැමති නැති වුණාට තමන්ට තමන් ආදරේ නැත්තම් විපස්සනා කරන්නේ ඇයි? ඉතින් ඒක විපස්සනාවකුත් තමයි වෙන්නේ.
දැන් මෛත්‍රිය කිව්වහම අපි ගිය සතිය ගිය පාර කතා කරානේ සර් කන්ඩිෂන්ස් නැහැ කියන එක. එතකොට මෛත්‍රියම නෙමෙයි සර් නේ? එතකොට කරුණාව. අපි කෙරෙහිම කරුණාව. වචනවල වෙනසක් තමයි තියෙන්නේ.
ආ මෙහෙමයි මේ.
දැන් කන්ඩිෂන් එකක් එනවනේ සර්. දැන් අපි ගැන බලනකොට තාම අපි දැන් වෙන කෙනෙක් ගැන කන්ඩිෂන් එකක් නැතුව මෛත්‍රිය පතුරන්න ලේසි. ඒ වුණාට තමන් ගැන මෛත්‍රී පතුරනකොට අපි ආයි බැඳෙනව නේද මට හිතෙන්නේ.
ඔව් මෙහෙමයි දැන් කන්ඩිෂන් කියලා කියන්නේ. ඔව් කොන්දේසි කියන එකනේ කන්ඩිෂන්ස් කියන්නේ.
ඔව්
එතකොට දැන් අපි හොඳින් ඉන්නවා නම් මම නිදුක් වෙම්මා නිරෝගීවම්මා සුවපත් වෙම්මා කියලා හිතන්න ලේසි. හැබැයි අපි අතින් වරදක් වුණාම අඩුපාඩුවක් වුණාම කළ යුතු දෙයක් කරගන්න බැරි වුණාම නොසලකිල්ල නිසා හරි වෙන හේතු. එතකොට ඔන්න මේ අර තියෙන කොන්දේසි අපි කැඩුවා වෙනවා. අපිම දාගත්ත කොන්දේසිනේ ඔව කඩලා තියෙනවා. එතකොට ටිකක් අපිට අපිව නුරුස්සන ගතියක් එනවා. තමන්ට තමන් එපා වෙන නුරුස්සන ගතියක් එනවා. ඒ එනකොට අර විදිහට හිතන්න අමාරුයි. මම නිදුක් වෙම්මා නිරෝගීවම්මා සුවපත් වෙම්මා කියලා හිතන්න අමාරුයි. මොකද අපි අපිට තියෙන ආදරය ඒක කන්ඩිෂනල් ලව්. ඒ කියන්නේ කොන්දේසි සහිත ආදරයක් තියෙන්නේ මෙතන. අනිත් අයට වැඩිය අපි අපිට කොන්දේසි දාගෙන තියෙනවා. ඉතින් ඒව එකක් දෙක ඒක තමයි. ඉතින් මිනිස්සු Tamanට දඬුවම් දී ගන්නේ නොකනෝපී ඉන්නේ අන්තිමට දිනසා ගන්න පවා ඒ ওই කොන්දේසි හිඳින්දයි. දැන් මෙතනදී කොන්දේසිත් අපිට පේනවා. මම මොනවද මට දාලා තියෙන කොන්දේසි. හැබැයි කොන්දේසි මගේ අතින්ම කැඩුනා. ඒ කොන්දේසි යන මටම ඉන්න බැරි වුණා. ඉතින් ඒ නිසා කොන්දේසි දාපු මම කොන්දේසි කඩපු මමට වෛර කරනවා දැන්. ඒකනේ වෙන්නේ මෙතන. මෙතන මේ ස්වභාවය දකින්න. ඉතින් කොන්දේසි දාපු කෙනෙක් කොන්දේසි කඩපු කෙනෙකුට වෛර නොකර වෙන මොනවා කරන්නද? ඒකෙන් ස්වභාවිකවම වෙන්නේ වෛර කරන එක. ඈ එයාව නුරුස්සන්නේ නැහැ. ඉතින් මේක තමයි ඇත්ත. මේක තමයි යථාර්ථය. ඒ යථාර්ථය පිළිගන්න. ඒ යථාර්ථය පිළිගැනීම තුළම මෛත්‍රියක් ඇති වෙනවා. මොකද යථාර්ථය පිළිගන්න බෑ මෛත්‍රිය නැත්තම්. මේ ඇත්ත පිළිගන්න. මම මට වෛර කරනවා කියන එක පිළිගන්න. මම මටමව රුස්සන්නේ නැහැ කියන එක පිළිගන්න. අපිට ඒක අමාරුම දේ ඒකයි නේද පිළිගන්න. ඔව් මටමව එපා වෙලා තියෙනවා. මටමව රුස්සන්නේ නැහැ. අන්න ඒක පිළිගන්න. ඒ පිළිගැනීම තුළ මෛත්‍රියට ඇතුල් වෙන්න අපි පුංචි කවුලුවක් විවෘත කරනවා. ඒ විවෘත කළොත් ඊට පස්සේ මෛත්‍රිය ඇවිල්ලා ඇතුළට අනිත් ටික කරලා දෙයි. මුලින්ම වැදගත් වෙන්නේ මේ අපි අපිට ආදරේ නැහැ කියන එකේ වෙලාවෙ පිළිගන්න. දෙකමකෝ පිළිගන්න.
හරි සර් මම හිතන්නේ උත්තරේ ලැබුණා කියලා. ඊට පස්සේ.
සර් මට ප්‍රශ්නයක් තියෙනවා. තරන් සන්නය අහන්න පුළුවන්.
ටිකක් කයින් අහනවද? මේ වයිනේ හින්දා මට ඇහෙනවා අඩුයි.
මේ මට මං මෛත්‍රී භාවනාව ටික දවසක් කරගෙන ගියා. හැබැයි මීට දවස් කීපයකට ඉස්සෙල්ලා උන සිද්ධියක් හන්දා ඇතෙන් ටිකක් හිත හෙමෙහෙ වුණා. ඒ කියන්නේ මම ඇප්ලිකේෂන් එකක් දැම්මා මෙහෙ සර්විස් එකක් ගන්න. පස්සේ මම ඒක වෙනස් කරපුවාද මම ඒ කෙනාට කිව්වා ඒක අයින් කරන්න කියලා. එතකොට මේ ඉතින් කීප සැරයක් කිව්වත් අයින් කරපු නැති හින්දා මම මෙහෙ තියෙනවා ආයතනයක් ඒගොල්ලන්ට රිපෝට් කරන්න පුළුවන්. මම යාට කිව්වා මම ඔයා කරේ නැත් ඒක කරේ නැත්නම් මම ඒ ආයතනයට කම්ප්ලයින් කරනවා කියලා. පස්සේ මේ යාට හොඳටම තරහ ගිහිල්ලා මට හොඳටම බැන්නා. මේ එතකොට මේ මම ඕක මටත් හිතට හරි තරහක් ඇවිල්ලා මමත් මම ටිකක් සැරෙන් කතා කරා. ඊට පස්සේ මම ඕක කිව්වහම ගොඩක් අය මට කිව්වා යාට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. ඔයා ඒක කම්ප්ලයින් කරන්නම කියලා. ඒ පස්සේ මට හිතනස මම ඒක දැන් මට ඇත්තටම මෛත්‍රී භාවනාව කරන එකත් අමාරු වුණා. ඒ කියන්නේ ඒ සිතිවිල්ලම මතක් වෙනවා. ඊට පස්සේ මම පස්සේ මට ටිකක් දවස් යනකොට හිතුණා දැන් එයා එහෙම මට බැන්නේ එයාට එයාගේ ඉන්කම් එක මගේ එකෙන් නැති වෙන. එයාට පාඩුවක් සිද්ධ වෙන හන්දක. ඉතින් මම තව සැරයක් ඒක කම්ප්ලයින්ට් කරොත් ඒක මම ඒක හරි වැඩක්ද සර් කරන්නේ එහෙම කරන එක මම කියලා මම ක්වෙස්චන් කරා.
තාම මම හැම මනස් කරේ නැහැ. හැබැයි මට එක සිද්ධිය හැම වෙලෙම සැරෙන් සැරේ මතක් කරනවා. ඒ වගේම මට තාම හිතා ගන්න අමාරු වෙස දැන් මම මෛත්‍රී කරන කෙනෙක් විදිහට ඒ වගේ කෙනෙක්ව කම්ප්ලයින්ට් කරන එකත් හරිද කියලා. එහෙම කරන එක හරිද සර්? එහෙම වැරද්දක් තමන්ට බැනපු තමන් එහෙම කෙනෙකුට එයාට විරුද්ධව මෙයා මෙහෙම මට කතා කරා කියලා කියන එක ඒක හරි වැඩක්ද සර්? එහෙම කරනවා නම් මම
ඔව් දැන් ඒක බොහොම සංවේදී කාරණයක්නේ. ඉතින් ඒ වගේම සංකීර්ණයි. දෙපැත්තම තියෙන එක පැත්තකින් සංවේදී අනිත් පැත්තෙන් සංකීර්ණයි. ඉතින් හොඳම දේ තමයි ඔබතුමිය කරපු දේ ටික දවසක් අතහැරලා දාන එක. මේක බලෙන් මෛත්‍රී කරන්න බෑ. බලෙන් කරන්න පුළුවන් භාවනා තියෙනවා. ඔය හුස්ම ගැන අවධානය යොමු කිරීම සක්මන් භාවනාව බලෙන් කරන්න පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනාව බලෙන් කරන්න බෑ. බල කරලා බෙල්ලෙන් අල්ලලා මෛත්‍රී කරපන් කිව්වට මෛත්‍රිය වෙන්නේ නැහැ. ඒකට වෙන්න අරින්නට ඕනේ. ස්වභාවික ඒ උපතට මතුවෙන්න පෑදෙන්න මේ ගලන්ට ඉඩ අරින්නට ඕනේ. ඉතින් හොඳම දේ තමයි ඔක ටික දවසක් අතහැරලා දාන්න. හැබැයි මේ අර සිහියෙන් සිටීම, සිටිවිලි දිහා බැලීම, හැඟීම් වලට එන්න ඉඩ ඇරලා අවධානයෙන් සිටීම වගේ ඒ ටික කරගෙන යන්න. ඒව අතාරින්න එපා. මේ ඒකල්ල ටිකක් කිසියම් වූ භාවනාවකින් හිත සංසුන් වෙනවා නම් සක්මන් භාවනාවෙන් හරි ඊට පස්සේ ওই සිද්ධිය ඕනකමින් මතක් කරලා ඒ මතකයත් එක්ක එන හැඟීම් ආවේගයන් තියෙනවා නම් ඒවට එන්න ආරින්න. මේ තරහ එනවා නම් එන්න ආරින්න. මේ තරහ මොනවද කියන්නේ? මෙයාගේ වැරදි කියනවාද? මෙයාට දඬුවම් දෙන්න ඕනි කියනවාද? ඒ තරහට කතා කරන්න ඉඩ ආරින්න. තරහට කතා කරන්න ඉඩ දෙන්න. එයාගේ පැත්තෙන් එයාට කියන්න තියෙන දේට ඇහුම්කන් දෙන්න. මේක හරි වැදගත්. මේ අපේ හැඟීම් වලට ඇහුම්කන් නොදීම නිසා මේ අපි සරලව විසඳගන්න තියෙන ප්‍රශ්න උඟා දුරදික ගෙනියනවා. ඒ කියන්නේ අපි ඇතුලෙන් දුරදික ගෙනියනවා. සංසාරේ දික් කරගන්නවා කියන්නේ ඒකනේ. මේ කාරණේ තේරුම් ගන්න හැඟීම් වලට ඇහුම්කන් දෙනවා කියන්නේ හැඟීම් වලට අනුව නටන රූකඩයක් වෙනවා කියන එක නෙවෙයි. හැබැයි මට ඇහුම්කන් දෙන්න මේ තරහ එයාට කියන්න දුක් ගැනවිල්ලක් තියෙනවා. එයාට වෙච්ච එයා හිතනවා එයාට වෙච්ච අසාධාරණයක් තියෙනවා. ඒක එයාට කියන්න දෙන්න. ඒකට ඇහුම්කන් දෙන්න. හොඳට අහන් ඉන්න. ඒක මෛත්‍රියෙන් අහන් ඉන්න. ඒ තරහ තමන්ගේ අඳෝනාව කියනකොට සහ ඒ අඳෝනාවට එයා සාප කරනකොට ඒකට මෛත්‍රියෙන් ඇහුම්කන් දෙන්න. ඒ මෛත්‍රියෙන් ඇහුම්කන් දීම තුළ තරහත් අඩු වෙනවා. අපි එහෙම අහුවොත් බලන්න මතක් කරලා තරහ අඩු වෙනවා. ඊළඟ වතාවේ මතක් කරනකොට පළවෙනි වතාවේ තරම් තරහ එන්නේ නැහැ. ඉතින් එහෙම තරහ අඩු වෙනවා. ඒක ටිකක් පුහුණු කරන්න. මේ ඉතින් අර තැනත්තාට මෛත්‍රී කරන්න පුළුවනි අපිට මේ විදිහට. මේ තව කෙනෙකුට නොබනින කෙනෙකු බවට පත් වේවා කියලා මෛත්‍රී කරන්න. එයා තව කෙනෙක්ගේ ඇඟට කඩා පනින්නේ නැති කෙනෙකු වේවා. තමන්ගේ වගකීම ඉටු කරන කෙනෙකු වේවා කියලා මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන්. මේක නොකරපු නිසා ඔය ප්‍රශ්නේ ඔච්චර ආවේ. ඕ කළේ නැහැ කියලා අපි හිතපු නිසානේ. ඉතින් ඒ නිසා එයාට මෛත්‍රී කරන්න ඕනේ නම් ඒ විදිහට මෛත්‍රී කරලා බලන්න. ඒක වැඩ කරයි.
හොඳයි සර්. තරන් සරණයි.
ඔව් අහන්න කියන්න.
සර් මේ දැන් තමන්ට මෛත්‍රී කරන්න අපිට ගොඩක් අපහසු වෙලාවල් කියන්නේ දැන් මල්ෂානි කිව්ව එකට මම මේ මට මතක් වෙච්ච සිද්ධියක් එක්ක මම කරන දෙයක් කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් මොන හරි ඔළුවක එක්කම කියලා පුංචි වේදනාවක් ආවම ඒකටම හිත යොමු කරගෙන ඒකට මේ යාළුවෙකුට වගේ පොඩ්ඩක් යාළුවෙකුට වගේ කතා කරලා ඒක මේ එතකොට ටිකක් හිතෙන් කියනකොට ඒකේ අඩුවීමක් තියෙනවා මගේ අත්දැකීම. මේ ඒක මං කිව්වේ මට මතකයි මම මුල් කාලේ නිලඹ ඉන්න කාලේ එන කාලේ සර් ගොඩ්වින් සර් මට භාවනා කරන්න ගියාම කැස්ස එනවා. ඉතින් මට තරහ යනවා. මට දාඩිය දානවා අනිත් අයට.
එහෙන්නේ නැන්නේ.
ආදයි කියලා. ඉතින් මං ඒ වෙලාවෙත් කහමාර ගත කරන්න. ඉතින් මං දවස දැන් ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා කියන්න. හොඳයි.
සයි මුලින් ඉඳලා කියන්න ඕනේද නැන්නේ?
ඒ ගොඩින් සර් මොකද කිව්වේ කහිනකොට?
සර් කිව්වා කහිනකොට මේ කැස්ස එක යාළු වෙන්න කියලා. ඉතින් මං ඒ වෙලාවේ ඉඳලා ඊට පස්සේ ඉඳලා භාවනා කරන්න ඉඳගත්තම ඉතින් කැස්ස එනකම් බලාගෙන ඉන්නවා සම්මාහර වෙලාවට කැස්ස එන්නේ නැහැ හැබැයි.
අයියෝ හරි අපරාධයක්.
සමහර වෙලාවට කැස්ස ආපු වෙලාවට ඊදී ඊට පස්සේ කරන්න ගත්තම ඒක ගොඩක් පහසුවෙන් ඒක මේ ඇති වෙන්නම ඇවිල්ලා අඩු වෙලා යනවා. මම පැයම ගත කරලා තියෙන්නේ කැස්සට කතා කරලා මම මෛත්‍රියෙන් ඉඳලා තියෙනවා මාත් එක්ක කියලා මට සතුටක් තියෙනවා අන්තිමට.
ඒ අත්දැකීම මේ අපිට බෙදා අපිත් එක බෙදා ගන්නද ඕනේ උනේ?
ඔව් සර් මට ඉතින් කියන්න හිතුණා. මොකද මට දැන් උනත් වේදනාවක්.
ඔව්.
දැන්
බොහොම පිං ඒ ලස්සන අත්දැකීම මේ
දැන් උනත් වේදනාවක් දැන් පුංචි වාවත් ඉතින් මට ඒ සිද්ධියත් එක්ක යදෙනවා බොහෝ වෙලාවට. ඇයි සර් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මේ අනේ බොහොම හොඳයි මේ කතාව කියපු එක. මේ දෙයිසේ රදයක් තියෙනකොට ඒකට අපි කැමති නෑනේ. ඉතින් ඒක උඩට පේනවා අපි ශරීරයට දාලා තියෙන කොන්දේසියක් තියෙනවා. මොකද්ද මේ මට දුකක් දෙන්න එපා. දෙනවා නම් මට සතුටක් දෙන්න සැපක් දෙන්න. ඉතින් සැපක් දුකක් දෙන්න සැපක් සතුටක් දෙන්න බැරි නම් මුකුත්ම නොදී දුකක් නම් වේදනාවක් නම් දෙන්න එපා කියන කොන්දේසිය අපි ශරීරයට දාලා තියෙනවා. අපි ශරීරය විතරක් නෙමෙයි හැමෝටම දාලා තියෙනයි කොන්දේසිය. ඉතින් මේ මෙහෙම කොන්දේසියක් දාලා තියෙන බව පේන්නේ මේ ඉසේ රදයට තේක එක්කමක් එහෙම ආවහම තමයි. එතකොට ඉසේ රදේට අමතරව අර කොන්දේසිය කඩ කරා කියන ඒ විනිශ්චය නිසා සියුම් තරහක් අමනාපයක් පුත් ඇති වෙනවා. එතකොට දැන් හිත රිදෙනවා. ඔළුවත් රිදෙනවා. ඉතින් මේ රිදුණු හිතකට බෑ රිදෙන ඔළුවක් සුවපත් කරන්න. එතකොට මේ රිදෙන හිත මොකද කරන්නේ? තව තව ඔළුවේ කාක්කම වැඩි කරනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම හිත නොරිදෙන හිතක් බවට පත් කරගන්න. මේක පිළිගන්න ඉසරදයක් තියෙනවා. මේක ඉතින් ශරීරේ මට රිද්දන්න ඕනි කියලා ඉසරදයක් හදලා නැහෙනේ. එයාට වතුර අඩු වෙලා හරි අවු හිතපු නිසා හරි මේ සෙම වැටි වෙලා හරි මොනවා හරි හේතුවකින් අපි දන්න නොදන්න ඇති වෙලා තියෙන පව්. මෙයාට මේ වෙලාවේ මගේ ආදරය ඕන වෙලාවක්, සැලකිල්ල ඕන වෙලාවක්, අවධානය ඕන වෙලාවක් කියලා ඒ පැත්ත තේරුම් අරගෙන බලන්න මොකක් හරි ඔළුව තියන්නේ ඉරියව්ව හදාගන්න පුළුවන්ද? ඔළුවට ඔළුව හීතල වෙන්න තෙල් ටිකක් දානවද? වතුර බොනවද? මොකක් හරි එහෙම ප්‍රායෝගිකව පැත්තෙන් කරන්න බලන්න. අර ඔළුව රිදෙන එක හරි වෙන දෙයකට හරි අමනාප වෙයි ඉන්නවට වැඩිය. එතකොට හිතට සතුටුයි. මේ සතුට හිතේ මෛත්‍රී කරන්න සතුටු හිතක් ඕනේ. නොසතුටු හිතකින් මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා මුලින්ම බලන්න හිත සතුටු වෙන යම් කිසි ප්‍රායෝගික කාර්යයක යෙදෙන්න. එහෙම කරලා හිතේ කිසියම් සැහැල්ලුවක් හදාගෙන ඊට පස්සේ යන්න අර අසනීප සුව වේවා කියලා හිතන්න පුළුවන්. බොහොම පිං. මම
සර්ණයි සර්. තේරුම් ගන්නයි ඉන්නව සර් හඳින් ගොඩක් සතුටුයි සර් ටයිම් විතර කතා කරන්න හම්බෙච්ච එක ගැන. මේ ෆේස්බුක් එකෙන් ඉන්ෆර්මේෂන් එක ගත්තේ. සර් මට පොඩි කමෙන්ට් එකක් අර තෙවිඳු මහත්මිය අහපු ප්‍රශ්නෙට මට කියන්න කැමතියි. මම ෂෙයා කරගන්න ඒක මමත් හිතන විදිහක්. සර් ඒක වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරලා දෙන්න. ඒ කියන්නේ මට ඒ වෙලාවගේ වෙලාවට හිතන්න මම හිතනවා මේ දැන් මොනවා හරි ඒ වගේ කෙනෙක් ඒ විදිහට රියැක්ෂන් එකක් දෙන්නේ මොනවා හරි මගේත් මොනවා හරි මම කරපු අකුසලයක් නිසා කියලා. එතකොට අකුසලේ මට මම දැන් ওই සිටුේෂන් එක අනිත් පැත්තට දාලා බලන්න දැන් මේ මම ඉන්නවා ඒ චෙයා පර්සන් විදිහට සහ මේ ওই සිටුේෂන් එක අනිත් පැත්තට කලින් ආත්මික හරි කොහේ හරි වෙලා තියෙනවා නම් එතකොට මම එයා කාට හරි අසාධාරණයක් මම කරලා තියෙනවා නම් ඒක තමයි මේ අවස්ථාවේ මට මේ විදිහට ලැබෙන්නේ කියලා හිතුවොත් අර එතන ඉන්න පුද්ගලයා හරහා ඒ කියන්නේ ඒක මට ඒ විපාකේ එන්න ඕන නිසා අර පුත්කලයා හරහා ඒක එනවා. එතකොට එහෙම ගත්තාම අර පුත්කලයා නිකන් අපට කෙනෙක් වගේ අර මට විපාකයේ දෙන්න ඕන නිසා එයා ඒ විදිහට හැසිරෙනවා කියලා වගේ හිතුවොත් එතකොට ඒ පුත්කලයා ගැනත් අන්තිමට වෛරයක් වෙනකොට මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මටම මගෙම කරපු මගේ අකුසලයක් නිසා ඒක මට ලැබෙන්න ඕනේ නිසා අරය හරහා ඒක එනවා. එතකොට එයා දක්ෂ නැහැ ඒක නොකර ඉන්න. එතකොට එයා ඒකට අහු වෙලා අන්තිමට එයා හරහා මට ඒක එනවා කියලා කිය.
එතකොට හොඳයි මේ ඒ කර්ම ඒක තමයි මේ කර්ම විපාක පිළිගැනීමේ තියෙන ලොකුම සැනසිල්ල. මේ අපි සමාජයට වෛර කරන එක අඩු වෙලා යනවා. අපිට මොන ප්‍රශ්නියාවක් කවුරු හරහා ඒ ප්‍රශ්නියාවක් මේක මම අතීතයේ කරපු කර්මයක වර්තමාන විපාකය. මේකට වෙන කවුරුවත් වග කියන්න ඕනේ නැහැ. වෙන කවුරුවත් බැඳිලා නැහැ වග කියන්න. වෙන කාගේවත් වරදක් නිසා නෙමෙයි මට මේ අසාධාරණීය දුක එන්නේ. මම අතීතයේ කාට හරි කරපු වරදකට වර්තමාන විපාකයක් විදිහට. කියලා ඒ කර්ම ඵලය පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් මේ අනිත්‍යයත් එක්ක ප්‍රශ්න හදාගන්න එක අනිත්‍යයට අවලාද කියන එක තරහ ගන්න එක හුඟක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි වටිනා නිසා කර්ම ඵල පිළිගැනීමේ විශ්වාස කිරීමේ ලොකු වාසි කියනවා. එතෙන්දී පරිස්සම් වෙන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි අපිට ද්වේෂ නොකර ඉන්න එක. අයියෝ මං කර්මකාරී කාලකන්ණී මං පෞකාරී කියලා දැන් මම එක සිද්ධියක් නෙමෙයි ඕම සිද්ධි නිතර නිතර වෙනකොට අපි කර්මයක් එක්ක මේක මේ විග්‍රහ කර කර ගියොත් එහෙම ඒ අන්තයටත් යන්න පුළුවන්. මේ අපිට අපි එපා වෙලා මහ කර්මකාරයෙක් මේ පාප කර්ම කරපු කෙනෙක් පාපියෙක් කියලා නික අපි අපිට වෛර කරන තැනකට එන්න පුළුවන් අනිත්‍යයට වෛර කරන එක අතහැරලා. නිසා ඒ අන්තයටත් යන්නේ නැතුව මේක මධ්‍යම ප්‍රතිපදාවේ තියාගෙන කර්මය ආදේශ කරගන්න පුළුවන් නම් බස් හොඳයි.
තෙරුවන් සරණයි සර්. මට තව ප්‍රශ්න.
තෙරුවන් සරණයි.
සර් ඒ දේශනාවේ කිව්ව විදිහට අර දවස ඉවර වෙනකොට හම්බ වුණ අය ගැන මෙනෙහි කරන්න කියලා. සර් දැන් තත්ත්වය අනුව ගොඩක් දේවල් වර්චුවල් වෙනකොට දැන් මෙහෙ අපිට හියුමන් ඉන්ටරැක්ෂන් එකක් ඇත්තෙම නෑ වගේ. කියන්නේ වැඩ කරන්නේ තරින්දලා කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් ඒවා මේ ඔන්ලයින් උනහම සර් ඒ වගේ ජීවිතයක් එනකොට අපි කොහොමද ඒක ආවර්ජනය කරන්නේ? ඇත්තටම කෙනෙක්ව හම්බ වෙන්නේ නැහැ. ගොඩක් මේ එක්ස්පීරියන්ස් එන්නේ නැහැ. ඔක්කොම එන්නේ එක්ක ටෙලිෆෝන් එකෙන් නැත්නම් ඔන්ලයින් විදිහට. එතකොට ඒක කොහොමද සර් දැන් විදිහට මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙලා සම්බන්ධතා ගොඩක් අඩු වෙලා තියෙනවා. ලංකාවේ කොහොමද දැන් සර්? එහෙනම් හරිම අඩුයි. ඉස්කෝලත් ඔක්කොම එහෙම වෙනස් වෙනවා.
ඉතින් ඒ ඔහොම ටික කාලයක් යනකොට හැබැයි ඔය ඒ අපි අපිට මේ ලෝකේ කියන එක අපි එක එක විදිහට හදාගන්නවනේ. ඉතින් ටෙලිෆෝන් එකෙන් හදාගන්න ලෝකෙකුත් තියෙනවා, ඔන්ලයින් ලෝකෙකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෝකයේ ඇතුලේ ආපහු අර ඇලීම් ගැටීම් ඔක්කොම ඇති වෙනවා. ඒ ඇලීම් ගැටීම් ඇති වෙන්න නම් මේ මෙහෙම මෙන්න මේ විදිහ ලෝකයක්ම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක අපි හිතේ ප්‍රශ්නයන්නේ ඇලෙන ගැටෙන එක. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න පුළුවන් හීනයකට හරි. හීනයක් ඇතුලේ කිසි මෙලෝදයක් නැති වුණාම ඒකෙත් අපි ඇලෙනවා ගැටෙනවා බය වෙනවා. ඉතින් ඒ නිසා මේ දුක් වෙන්න එපා. ඔය ඔක්කොම හැඟීම් ටික ඔය ඔන්ලයින් සයිබර් ස්පේස් එකෙත් දැනටත් ඇති වෙලා තියෙනවා. ඉස්සරහට ඔයිටත් වැඩිය ඇති වෙයි. නෑ එතකොට බනින්න කෙනෙකුත් නෑ අන්තිමට. කියන්නේ බනින්න කෙනෙක් ඉන්නවා, පැනහඳ කෙනෙක් නෑ. ඉතින් මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි මේ හැම එකක්ම වර්චුවල්. තරහත් වර්චුවල්. ඒකත් ඒකෙත් ඇති මේ ඒක රියැලිටි එකක් නෙමෙයි තරහ කියන්නේ. හොඳට බැලුවොත් තේරෙනවා ඒක වර්චුවල් කියන එක. මේ ලෝකයක් වර්චුවල් වර්ල්ඩ් එකක්. මම කියන එකත් හොඳට විග්‍රහ කරගෙන ඒක ගැනත් භාවනා කරගෙන ගියොත් අපිට සමහර වෙලාවට තේරෙනවා මම කියන්නේ වර්චුවල් එක්ස්පීරියන්ස් එකක් විතරයි කියන එක. එහෙමනම් මේ අපි තව ප්‍රශ්න තියෙන්නත් පුළුවන්, අත්දැකීම් තියෙන්නත් පුළුවන්, බෙදා ගන්නයි අහන්නයි. මේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා පෞද්ගලිකව අහන්න කැමති නම් පෞද්ගලිකව කණිවිඩයක් විදිහට එවන්න. එතකොට කතා කරන්න පුළුවන්, පෞද්ගලිකව පිළිතුරු දෙන්නත් පුළුවන්, සාකච්ඡා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඊළඟ වැඩසටහනකදී අපි කතා බහ කරමු. ඒ චේතනාවෙන් අපි මේ අද මෙත් මග දෙවෙනි වැඩසටහන සමාප්ත කරමු. මේ වැඩසටහනට සම්බන්ධීකරණයෙන් ඒ වගේම ඒ Zoom තාක්ෂණයෙන් අනුග්‍රහය දැක්වු ඒ සියලුම කල්‍යාණ මිත්‍රයන්ට සම්බන්ධ වුණු සෑම දිනාටම අර මඩ ඇතුලේ පොහොට්ටුවක් දිගටම මඩත් එක්ක ඉපදිලා මඩත් එක්ක පැවිදිලා මඩත් එක්කම දිරලා යන්නේ නැතිව ඉහළට ඇවිත් සුපිපුණු පියුමක් බවට පත් වෙන්නට හැකි වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.